හැම දිනාටම තිරුවන් සරණයි. අද 2020 වර්ෂයේ මැයි මාසයේ 30 වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5:30ට ආරම්භ වන ධර්ම සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අදත් අපගේ රේ අනුකම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට අපට සම්බන්ධ වෙනවා අවසරයි ඉලුකේගම අත්දැසි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සවනට සිසිලස වෙනුවෙන් අපි ඉතාමත්ම ගෞරවයෙන් පාද නමස්කාර කර පිළිගන්නවා. ඒ වගේම ඔබ වහන්සේට යොමු වෙනවා අද දවසට නියමිත ධර්ම කරුණු අපට මතු කර දෙන්න සිට ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, හැම දිනාටම සුබ උදෑසනක්. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණානුභාව බලය මේ ධර්ම මාර්ගයේ යන හැම දිනාටම ජීවිතෝට සම්බන්ධ වේවා කියන අදහසින් අපේ සුපුරුදු වැඩසටහන ආරම්භ කරමු. අපි කතා කරගෙන ආව මාර්තුකාව විමුක්ති ద్వාර නමින් අනිච්චානුපස්සනාව මුල් කරගත්තු පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ඥාන කතා පිළිබඳව කොටස් ටික පිළිවෙලින් කතා කරගෙන ආවි. ඉතින් ඒ නිසා මේ අපි කතා කරගෙන ආපු ඥාන මාතෘකා යටතේ දැන් අපි මේ කතා කරගෙන යන්නේ අපිට අත්‍යවශ්‍යම උණුසුම්ම මාතෘකා ටිකක්. ඒ නිසා මම බොහෝ විට මේවා ඉක්මනට කරලා මාතෘකා ටික ඉවර කරන්න ඕනි කියන අදහස මගේ නැහැ. හැම දිනාටම මේ මාතෘකා පිළිබඳව හොඳ විශ්වාසයක් හා තමන්ටම වැටහෙන අවබෝධයක් එනතුරු මේවා පිළිබඳව සාකච්ඡා කරමින් නැවත නැවත දේශනා පවත්වමින් මේ විදර්ශනා භූමිය කියන එක සකස් කර ගැනීම සඳහා මම හැම වෙලාවෙම මේ දේශනා යොදා ගන්නවා. ඉතින් ඒ නිසා මේ මාතෘකාවල තියෙන විශේෂයෙන් විදර්ශනාවම ඉලක්ක කරගත්තු මාතෘකා, ඉතින් ඒවා බොහෝ අයට හුරු පුරුදු දේවල් වෙන්න පුළුවන්. ඒත් මේවා අපේ ප්‍රායෝගික ජීවිතයට නොගැලපෙච්ච අයට ඉතින් මේ විදර්ශනා මාර්ගයේ ඉදිරියට කරගෙන යෑමට නම් මේ මාතෘකා වල තියෙන විදර්ශනා ක්‍රමවේදයන් අපේ ජීවිතවලට ප්‍රායෝගිකව ගැලපෙන්න ඕනේ. මේ ජීවිතවලට ප්‍රායෝගිකව ගැලපෙන්න ඕනේ කියන එකෙන් මම අදහස් කරේ එක එක්කෙනා ජීවත් වෙන මේ පරිසර සංස්කෘත රාමු තුල අපිට හම්බෙන ඇහැට කනට නාසයට හම්බෙන දේවල් තුල. එහෙම නැත්නම් අපි ගත කරන රස්සාව අපේ පෞල් ජීවිතය තුල, අපි කතා බහ කරන, දකින, රස විඳින, ආහාර පාන ගන්න මේ එදිනෙදා අපේ ජීවිතවලට සමීපම දේවල් තුලින් මේ ස්කන්ධ ධාතු ආයතන මතුවෙලා මේ දේවල් වලයි අපිට මේ ත්‍රිලක්ෂණය හමු වෙන්න ඕනේ. අපේ දරුවෝ, නෝනා මහත්මයා, රස්සාව, මිල මුදල් වෙන්න පුළුවන්, අපේ දේපල ඉඩකඩම් වෙන්න පුළුවන්. මේවා මේ ධර්මය නොදන්නා කාලයේදී අපි නিত্য වශයෙන් ආත්ම වශයෙන් මගේ මම කියාගෙන තමයි මේ දේවල් ඒ ධර්මය නොලැබෙන හැමෝම ඇසුරු කරන්නේ. මේවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අභිනිවේෂ පරාමාසෝ දිට්ටි කියලා. ඒවා ඒ තුලට බැසගෙන විතරක් නෙවෙයි, ඒ දේවල් දැටිව අල්ලගෙන හරියට අර රත් වෙච්ච කබලකට මස් ගුලියක් දැම්මහම ලේ සහිතව අල්ලගන්න යම්සේද, ඒ විදිහට ඉන්න මිනිස්සෙකුට තමයි මේ ධර්මය ලැබෙන්නේ. ඒ නිසා ඒ ධර්මය තුලින් ඔහුගේ ඒ ජීවිතය පරිවර්තනය වෙන්න නම් ඒ ධර්මය තුල තියෙන මේ ස්කන්ධ ධාතු ආයතන කියන ඒවා තම තමන්ගේ ජීවිතවලට ගැලපෙන්න ඕනේ. ගැලපෙන්න ඕනේ කියන එකෙන් අදහස් කළේ මං අපි කවදාවත් උපන්න දවසේ ඉඳන් මුකුත් නොදන්න තැනකින් ඉපදිලා මේ සියල්ල අතහැරලා යන තැන දක්වා මේ අතරතුර අපිට එකතු වෙලා තියෙන, අපිට උපාදාන වෙලා තියෙන, අපි රැවටිලා තියෙන, එහෙම නැත්නම් අපි ගැටිලා තියෙන ලෝකය තුල අපි කවදාවත් ස්කන්ධ ධාතු ආයතන දැක්කේ නැහැ. කුඩා කාලේ ඉඳන් අපි දැක්කේ අම්මා තාත්තා, ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, මගේ දේවල්, මගේ ඥාතීන්, මගේ රස්සාව කියන මේ විදිහටමයි අපි රෑ දවල් දිගේ දැක්කේ. කොටින්ම කියනවා නම් අපේ ජීවිතවල තියෙන වැහිලා තියෙන යථාර්ථය අපි හීනකින්වත් දැක්කේ නැහැ. හීනකින්වත් දකින්න විදිහක් නැහැ. හීනෙකුණු දකිනවා නම් දකින්නේ අපි මනසේ තියෙන දෙයක්. අන්න ඒ නිසා එබඳු ඉන්න කෙනෙකුට ඒ රාමුව තුළ අපි විමසලා බැලුවොත් ඇහෙන් බලන දේ තුළ, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන් අහන දේ තුළ, ඒ දේවල් පිළිබඳ අතීත අනාගත වශයෙන් අපි ආවර්ජනය කරන හැම තැනකම, ඒ හැම අරමුණක් තුළම නිත්‍යයි, ආත්මයි, සැපයි, සුබයි කියන මේ විපල්ලාසයන් බැසගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ හැම තැනකම ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, මද මාන්නයන්ගෙන් ඒවා බැසගෙන තියෙනවා. හැබැයි අපිට මේ කෙලෙස් එකක්වත් පේන්නෙත් නැහැ. ඒ විදිහට අපි මේ රැවටිලා ඉන්නවා කියන එකවත් පේන්නේ නැහැ. මේ සියල්ල අවිද්‍යාවෙන් වහලා, ඒ විතරක් නෙවෙයි අපි ඉපදිච්ච සමාජයේ ඕනෝන්ගෙන් හැම ගෙනාගෙන්ම මේ සියල්ල වහලා බොරුවක් ඇත්තක් කරලා පෙන්නන පරිසරයක වටපිටාවක ඉන්න අපට මෙන්න මේ ධර්මය ඒ කියන රාමුවට ඇතුළත් කරලා, ඒ රාමුව තුල තියෙන යථාර්ථය හරියට වැහිලා තියෙන දෙයක් විවෘත කරනවා වගේ. අපි අර මුලින්ම කතා කරේ අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛෙන්ති. අඳුරේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දැල්වනවා වගේ, ඇස් නැති කෙනෙකුට ඇස් දෙකක් ලැබුණා වගේ, ඒ වගේම මූලස්සවා මග්ගං ආචික්කේ මංගුලා වෙලා ඉන්න කෙනෙකුට මාර්ගයක් හමු වෙනවා වගේ තමයි කෙනෙකුට මේ ධර්මයේ ජීවිතයට ගැලපුණොත්. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම අද අපි කතා කරන මේ ස්කන්ධ ධාතු ආයතන, මේ ධර්ම තියෙන මේ කොටස් අපි ගත කරන ජීවිතයට ගලප 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 බැලීම තමයි අපි මේ ධර්මයේ පුහුණු වෙනවා කියලා කියන්නේ. එතකොට අපේ ජීවිතයේ තුලින් අර කියන සම්මුති ධර්මයේ අතුරුදහන් වෙලා, සම්මුතිය කියන එකත් අපිට වෙනම වෙන් වෙලා කැඩිලා පේනවා. නමුත් මේ සම්මුතියට පදනම් වෙලා තියෙන ඒ පරමාර්ථ ධර්මයන් අපිට හොඳට පේනවා. ඉතින් ඉන්නේ පරමාර්ථ ධර්මයන් සම්මුතියට ගලප ගලපා බලන්න නම් ඒවා පිළිබඳව අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ. මේ ස්කන්ධ ධාතු ආයතන අරමුණු වෙන්න ඕනේ, වැටහෙන්න ඕනේ. එහෙම වැටහුනොත් තමයි අපිට ඒවා ගලපන්න පුළුවන්. නොතේරෙන දෙයක් ගුරුවරයා කිව්වා කියලා හෝ, පොතපතේ ත්‍රිපිටකයේ තිබුණා කියලා හෝ, අපි දරුවෝ ගෙවල් දොරවල් ඉඩකඩම් කියන මේ තැන්වලට ගලපන්න ගියොත් ඒක මහා මුලාවක් හැටියට තමයි ඒක නොතේරෙන අය දකින්නේ. යාට මානසික ලෙඩක් හැදිලා කියලා ඒ වගේ පේන්නේ. ඉතින් අන්න ඒ නිසා තමයි අපි මේවා ඉස්සෙල්ලා තේරුම් ගත යුතුයි, තේරුම් අරගෙන මේවා වටහා ගත යුතුයි. වටහා ගත්තට මේ පුරුද්ද කියන එක ඉස්මතු වෙලා ආපහු රැවට නිසා ඒ වටහාගත්තු අර්ථය අර කියන සම්මුති ධර්මයන් තුලට ගලප 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 පෙන්න පෙන්න මේ සම්මුතියෙන් හිත මොදවමින් පරමාර්ථ ධර්මයන් අපිට ස්පර්ශ කරන්න ලැබෙන විදිහේ වැඩ පිළිවෙලක් තමයි මේ විදර්ශනා මාර්ගය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ මෙතෙන්ට හා මෙතනින් පස්සේ මේ දේශනාවන් පිළිබඳ වහන අය විවිධ මට්ටම්වල ඉන්න අය. ඉතින් ඒ නිසා මම අද මේ මුල් කාලයේදී යොදා ගන්නවා හැමෝටම තේරෙන විදිහට සරලව අපේ මේ ජීවිතය එදිනෙදා ගත කරන මේ ජීවිතය තුළ ඇතුළත තියෙන මේ පටිච්ච සමුප්පාදය හා චතුරාර්ය සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය හා පටිච්ච සමුප්පාද ධර්මය කොහොමද මේ අපේ ජීවිතයට ගැලපෙන්නේ, ඒ තුළින් කොහොමද මේ චතුරාර්ය සත්‍ය මතුවෙන්නේ, අපේ ජීවිතයේ දුක සමුදය ගොඩනගින්නේ කොහොමද, හා ඒකෙන් මිදෙන්නේ නිරෝධය මාර්ගය කියන එක අපි තුළ ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දහම් කරුණු ටිකක් මට පහුගිය දවස්වල මානසිකාරය කරනකොට මතුවෙලාවා. ඉතින් ඒ කාරණා ටික මම මෙතනින් මතක් කරොත් හැමෝටම උපකාර වෙයි කියලා මම විශ්වාස කරලා මේ මුල් කාලය මම යොදා ගන්නවා. ඊට පසුව අපි අපේ මාතෘකා වැඩපිළිවෙලට අනුව සුදුසු වෙලාව අනුව අපි කතා කරන්න උත්සාහවත් වෙනවා. ඒ නිසා මේක හැමෝටම තේරෙන එකක්. ඉතින් මේක අහලා තියෙන මම හැමදාම කියන්නේ අහපු දේවල් මේ තුල තියෙන්න පුළුවන්. නමුත් මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතේට මේක ගලපාගෙන මේ ඔස්සේ අපේ මනස අරන් යෑම කියන එක තමයි මම මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ඉන්න තැනින්ම පටන් ගත්තොත් තම තමන්ගේ ජීවිතවල අපි ගත කරන ජීවිතය ගැන ඔබ දැන් සිහිපත් කරගන්න. අපි ඒක ධර්මයට අනුව මේ සියල්ල හකුලවලා කිව්වොත් අපි ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් කියන මේ ආයතන හයෙන් අරමුණු ගනිමින් ජීවත් වීම ගත කරන එක තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒක රූප බලීම, සද්දැහීම ආදී වශයෙන්. මම මේවා දීර්ඝව ඇතුළට විස්තර කරන්නේ නැහැ. මොකද ඒවා මේ එතකොට කාලෙ ගොඩක් දීර්ඝ වෙන නිසා. එතකොට මේ විදිහට මේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිව, ශරීරයේ, මනස කියන මේ ආයතන වලට අරමුණු ගැටිලා ඒවා දැනීම, ඇහිීම, හඳුනා ගැනීම, විඳීම ආදී මේ කාරණා වලට සම්මුතියත් ගැට ගැහිලා දැන් අපිට ඒවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වෙනුවට අපිට ගෙවල්, දොරවල්, ඉඩ කඩන් ආදී වශයෙන් මේ විදිහට හම්බෙලා තියෙනවා. එතකොට අපි එක කරුණක් අපි අරගෙන කොහොමද මේක සකස් වෙලා තියෙන්නේ කියන එක බලමු. දැන් අපිට ඉෂ්ඨකාන්ත කැමති වූ රූපයක්, ශබ්දයක් කියන මේ කාරණාවක් අපි කියමුක අපිට සම්මුඛ වෙනවා. එතකොට මේ කාරණාවක් අපි කියමුකෝ ස්ත්‍රී රූපයක් වෙන්න පුළුවන්, පුරුෂ රූපයක්, රන් රිදී, මිල මුදල් ආදී වශයෙන් මේ ඔක්කොම අපි සඳහන් කරන්නේ රූපයක් කියලා. එතකොට එහෙම රූපයක් අපේ චක්කු ප්‍රසාදයට ගැටිලා ඒ දැකිනකොට ඒ රූපේ ඉෂ්ඨකාන්ත මනවඩන ප්‍රිය රූපයක් නම්, කැමැති ස්වභාවය ගෙනදෙන රූපයක් නම් ඒ තුල අපිට සැප වේදනාවක් ඇති වෙනවා. එතකොට ඒ බඳු සැප වේදනාවක් ඇති වෙනකොට අපි ඒ වේදනාවට ආශා කරනවා. සැප වේදනාවක් ඇති වෙනකොටම අපි ඒකේ අනිත්‍ය බලන්න හෝ මේක ඇති වෙච්ච ආකාරය බලන්න අපි පුරුදු වෙලා නැහැ. බල්ලෙකුට ගලක් ගහනකොට ගලහපා ගන්න හදනවා වගේ අපිත් ඒ සැපයට ආශා කරන එක ඇලුම් කරන එකයි කරන්නේ. එතකොට ඒ වේදනාවට අපි ඒ විදිහට ආස කරනවා. ඒ වේදනාව මට ඇති වුණේ මේ රූපය නිසායි අපි කල්පනා කරනවා. රූපය නිසා තමයි අපිට මේ වේදනාව ඇති වෙන්නේ. එතකොට ඒ කල්පනාව නිසාම අපි ඒ රූපයට එතකොට බැඳෙනවා. ඇයි රූපයට බැඳෙන්නේ? ඒ වේදනාව ආවේ රූපයෙන් කියලා. එතකොට ඒ බැඳීම තුල ගොඩනැගෙන්නේ තණ්හාව. එතකොට තණ්හාවේ කෘත්‍යයක් තමයි ඒ රූපය නැවත නැවත සිහි කිරීම, නැවත නැවත ප්‍රාර්ථනා කිරීම, නැවත නැවත ලං කර ගැනීම කියන කාරණාව මේ ලෝභයෙන් තණ්හාවෙන් කරනවා. එතකොට හොඳට ඔබ ඒ ඔස්සේ යන්න, තමන් මේ තුල ඇතුළත් කරගෙන ඔබ යන්න. එතකොට ඒ ලෝභයෙන් හැම වෙලාවෙම මේවා පුද්ගලයෝ කරන දේවල් නෙවෙයි, අනාත්ම වූ ධර්ම ස්වභාවයන් කරන දේවල්. යම් අරමුණක ලෝභය බැසගත්තොත් ඒ අරමුණේ ඇලෙන බව තමයි ලෝභයෙන් කරන්නේ. ඉතින් ඒ නිසා ඇලෙන්න ඒ අරමුණ හොයාගෙන යනවා, අරමුණේ ඇලෙනවා, අරමුණ බදා ගන්නවා කියන කාරණාව වෙනවා. ඉතින් ඒ තුල අපිට නැවත නැවත මේ දේවල් සිහි වෙනවා, හොයන්න පෙළඹෙනවා, පරිශනනය කරනවා. ඔන්න ඔය වගේ දේවල් මේක අපිට උපමාවකට එකක් අරගෙන ඔබට මේක ගලපා ගන්න පුළුවන්. එතකොට ඒ අරමුණ ගත්තාම අපිට අපි කියපු අර විදිහේ මොනවා හරි අරමුණක්, රූපයක් අරමුණක් පහළ වෙනවට ඒ රූපය අපි සිතින් දැඩිව ගන්නවා. ඉතින් අර තණ්හාව නැවත නැවත ඒ අරඹයා පහළ වෙනකොට ඒක අපිට දැඩිව හම්බෙනවා. ඒ දැඩිව ගන්නවා කියලා කියන්නේ හරියට ඒක අපි තුළ ලොකු බන්ධනයක් ගොඩනැගෙනවා. අපි යම් සතෙක් එක රැහැනකින් බඳිනවා, පොඩි රැහැනකින්. නමුත් ඒක තවත් රැහැනකින් බඳිනවා. මේ විදිහට වරපොටවල් කිහිපයක් අමුණපු ලොකු කඹයකින් වාගේ බැන්දොත් අපි ඒකට කියනවා ඒක ප්‍රබල බන්ධනයක්, දැඩි බන්ධනයක් කියලා. අන්න ඒ වගේ මේ නැවත නැවත ඒ අරමුණේ අපි තුළ ලෝභය, මෝහය ආදී මේ දේවල් පහළ වෙන්න පහළ වෙන්න ඒ අරමුණ අපි දැඩිව ගන්නවා කියලා කියනවා. ඒකට අපි අහලා තියෙන වචනයක් තමයි උපාදානය කියලා කියන්නේ. ඒ අරමුණ උපාදානය කරගන්නවා. උපආදානය කියලා කියන්නේ ලංව ළඟට ගන්නවා කියන එක. එතකොට ඒ ළඟට ගැනීම. එතකොට මේ උපාදානයේ නිසාම ඒ රූප අරඹයා අපි තුළ බොහෝ සෙයින්, ඒ උපාදානයේ නිසා බොහෝ සෙයින් අපිට ඒ අරමුණ තුළ ලෝභය, ద్వේසය, මෝහය ආදී මේ කෙලෙස් පහළ වෙනවා. නැවත නැවත මේ ලෝභ දේශ මොහ ආදී කෙලෙස් පහළ වෙනවා. ඉතින් මේ කෙලෙස් පහළ වීම තුළ නැවත නැවත ඒ අරමුණ තුළ ලෝභ දේශ මොහ පහළ වීම තුළ ඒ උපාදානයේ නිසා ඊළඟ තුල අපි තුළ සකස් වෙනවා භවය. භවය කියලා කිව්වේ මොකද්ද? අපිට අහලා තියෙන කාරණාවලියුත් කර්මයක් සකස් වෙනවා. ඔබ දන්නවා මේ කර්මපතයක් කියන්නේ මොකද්ද කියන එක. එකපාරක් අරමුණක ලෝභය ආවට දෙපාරක් ආවට ඒක කර්මපතයක් වෙන්නේ නැහැ. කර්මපතයක් වෙන්නේ අරමුණ නැවත 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 ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුණාම, නැවත නැවත සිහි කිරීම වශයෙන් ඒ අරමුණ තුල අපේ මනස පවත්නකොට අන්න එතකොට ඒක කර්මපතයක් බවට පත් වෙනවා. කියන්නේ බලවත් අරමුණක් බවට පත් වෙනවා. ඒක තමයි අපිට කර්මය වෙන්නේ. එතකොට ඒක අපි පටිසම්පාදයේ කියන්නේ මොකද්ද? උපාදාන පත්‍ය භව කියලා. ඒ උපාදානෙට පෙර අපිට හම්බුනේ තණ්හාව. ඊට පෙර හම්බුණා අපිට වේදනාව. එතකොට වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව කියලා මේ පටිච්චසමුපාදයේ තමයි මම මේ වචන නොකිය අපේ ජීවිතය තුළින් මම මේ විග්‍රහ කරේ. එතකොට මේ භවය කියන එක තමයි මේ කර්මයේ හැටියට විග්‍රහ කරන්නේ. එතකොට ඒ කර්මය හෙවත් භවය කොටස් දෙකක් පෙන්නවා පටිච්චසමුපාදයේ. කර්ම භවය හා උප්පත්ති භවය කියලා. ඒ භවයෙම දෙපැත්තක් තියෙනවා. හරියට එකම කාසියක දෙපැත්තක් තියෙනවා වගේ මේ භවය දෙකක් තියෙනවා. එතකොට කර්ම භවය කියලා කියන්නේ අපි තුලේ අරමුණක් තුල බැසගන්න ඒ උපාදානය, තණ්හාව නිසා සකස් වෙන ලෝභ දේශ මොහ නිසා ඒ හිතින් නැවත වෙනත් භවයක හෝ භව කීපයක මෙබඳු නාම රූප උපද්දවල දීමේ ශක්තිය තමයි අපි කර්ම භවය කියලා කියන්නේ. ඒක තමයි කර්මය කියලා කියන්නේ. ඒ හිත හටගත් මොහොතේ නිරුද්ධ වුණත් ඒ අරඹයා නැවත 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 හිත් පහළ වෙලා උපාදාන වීම නිසා ඒවද තියෙනව නෙවෙයි, ඒවත් කොහෙවත් තැම්පත් වෙනවත් නෙවෙයි. නමුත් මේ නැවත නැවත මේ අරමුණ තුළ සිහි කිරීම නිසා ඒ පහළ වෙන උපාදාන ගතිය නිසා ඒ අරමුණු නිරුද්ධ වුණත් සුදුසු අවස්ථාවලදී ඒ බඳු නාම රූප ධර්මයන් උපද්දවීමේ ශක්තියට අපි තමයි කර්ම භවය කියලා කියන්නේ. එතකොට ඒ උපද්දවීමේ හැකියාව, නැවත උපද්දවීමේ හැකියාව මේ ජීවිතේ වෙන්න පුළුවන්, ඊළඟ ජීවිතේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආසන්න ඊට එහා භවයේ වෙන්න පුළුවන්, හෝ සංසාරේ කවදා හරි තැනක වෙන්න පුළුවන් ආකාරයට ඒ කර්මය සකස් වෙනවා. ඒක කර්ම භවය. ඊට පස්සේ උප්පත්ති භවය කියලා කියන්නේ ඒ කර්මය එතකොට අන්න ඒ කර්මය තුල තින් ගෙනත් දෙන්නේ මොන වගේ ස්ථානයක්ද? කොයි වගේ භූමියක්ද? කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ, කාම භවයේ තුල නම් තිරිසං අපායේ, പ്രേත ලෝකේ, නිරයද? එහෙම නැත්නම් මනුස්ස ලෝකේද, දිව්‍ය ලෝකේද කියන මෙන්න මේ උපත්ය පිළිබඳව, ගතිය පිළිබඳව අර කර්ම භවයේ ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. කර්මයේ පිළිබඳව දන්න කෙනා තමන්ට එදිනෙදා වැඩිපුර සිහිවෙන අරමුණක් නතර වෙලා ඒ අරමුණ අල්ලගෙන ඒ අරමුණේ යථාර්ථයට කිඳා බැසගෙන බැලුවොත් එයාට වට ගන්න පුළුවන් මේකින් උපද්දලා දෙන්නේ මෙන්න මේ වගේ තැනකට කියන එක. ඒක අපි සරලව පැහැදිලි කරොත් යම් කිසි කෙනෙක් ප්‍රථම ධානයක් උපදවාගෙන තිබුණොත් ඒ ප්‍රථම ධාන සකස් වෙන කර්ම සිතින් අනිවාර්යෙන් ප්‍රථම ධාන බ්‍රහ්ම ලෝකයේ තුල ප්‍රථම ධාන තලයේ බ්‍රහ්ම ලෝකේ උපදිනවා කියන එක අපි දන්නවා. අන්න ඒක තමයි කර්ම භවයේ උනේ අර ප්‍රථම ධානේ ඒකට අනුව උපද්දලා දෙන ප්‍රථම ධාන තලය භවය උප්පත්ති භවය හැටියට. අන්න ඒ විදිහට මේ එකම සිත තුල අර කර්ම සිත තුලම මේ ආකාර දෙකක් තියෙනවා. එතකොට ඒ අපි කියමුකෝ දැන් ඒ ලෝකය දැන් අපිට ඒ කර්ම භවයක් සකස් වෙනවා, උප්පත්ති භවය සකස් වෙනවා, ඊට පස්සේ කර්ම භවය සකස් වෙනවා. එතකොට දැන් මේ දෙකට අනුව තමයි අපිට ජාතිය කියන එක තීරණය වෙන්නේ. මේ දෙකට අනුව ජාතිය. එතකොට හැම වෙලාවෙම ජාතිය තීරණය වෙන්නේ කර්ම භවයට අනුව, අර උප්පත්ති භවයනේ කර්ම භවයට අනුව ජාතිය. එතකොට තවත් වෙනක ඉපදීම් වශයෙන් ජාතිය කියලා කියන්නේ මෙබඳු ස්කන්ධ ටිකක් පහළ වෙනවා. එතකොට ඒ උපදිනවා කියන්නේ අන්න ඒකට තමයි. ඊට පස්සේ දැන් ඉපදුනා නම් යම් කිසි කෙනෙක් ඒ විදිහට ඉපදුනා නම් ඒ ස්කන්ධ ටිකේ ස්වභාවය තමයි ඒකට අනුව මේ යම් තැනක මේ ස්කන්ධ ටිකක් තියෙනවා නම් ඒ ස්කන්ධ ටික ස්වභාවය තමයි අනිත්‍ය වෙන බව, ලෙඩ වෙන බව, දිරණ බව, මහලු වෙන බව, ශෝක පරිදේව දුක් දුම්නස්. මේ දේවල් ඒ ස්කන්ධ තුලින් අපිට මතුවෙනවා. ඒක අපිට නවත්තන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යම් කිසි කෙනෙක් ඉපදුනා නම් ඒ ඉපදුනා කෙනා තුල ජරාවටපත් වීම, මරණයටපත් වීම, ඒ වගේම රෝගයටපත් වීම කියන මේ කාරණාවත් ඒක බුදු බවට ලැබුවත් ඒක වළක්වන්න බෑ. ඉතින් ඒ නිසා ඒ විදිහට අපි අර විදිහට අපේ හිත සකස් වෙලා ආවනම් එහෙම වුණා නම් අපේ තුල මේ රාග දේශ මොහ නිසා සකස් වෙච්ච මේ උපත්ති භවය තුල, ජාතිය තුල මේ දේවල් අනිවාර්යෙන් අපිට උරුමකම් කියන්න වෙනවා. එතකොට ඒක තමයි දුක. එතකොට මේ දුක අපිට ලැබුණේ කොහොමද කියලා තමයි අපි කතා කරගෙන. මේ ස්කන්ධ ටික පහළ වුණේ අර විදිහේ රූපයක් දකිනකොට ඒ උපදින සැප වේදනාවට තණ්හා කරපු නිසා, නැවත නැවත ඒවා අපි ආසාවෙන් බදාගත්ත නිසා ඒ තුල උපාදාන වෙලා කර්ම සකස් වෙලා ඒ කර්මයේ තුලින් තමයි මේ ස්කන්ධ ටික පහළ වුනේ. එතකොට මේක කෙනෙක් පුද්ගලයෙක් කරා නෙවෙයි, මෙතන තියෙන පටිච්චසම්පාද ධර්මතාවය. එතකොට අන්න ඒ විදිහට සකස් වෙච්චි කර්මය තුල අපි දුක් විඳිනවා. ඒක විවිධාකාරයෙන් ඒ භූමිය අනුව මේ දුක තීරණය වෙනවා. නමුත් කොයි භූමියක වුණත් යං කිංචං නලබති තම්පි දුක්ඛං කියන යමක් නොලැබීමේ දුක, ප්‍රියයන්ගෙන් වෙන්නේ දුක, අප්‍රියයන් හා එක්වීමේ දුක, කැමති දේ නොලැබීමේ දුක, ජාති දුක, ජරා දුක, මරණ දුක කියන මේ දේවල් වෙනත් ඔය ලෙඩවීම ආදී දේවල් වලට අමතරව මේ දේවල් අපි දුක් විඳිනවා. එතකොට දැන් ඔන්න අපි තේරුම් ගත්තා මේ දුකයි සමුදයයි කියන එක කොහොමද ඇති වුනේ කියලා. දැන් මේ දුක මං පෙන්නවා, ජාති දුක, ජරා දුක, මරණ දුක, ව්‍යාධි, ශෝක පරිදේව දුක් දුන්නස්. එතකොට මේ දුක් අපි තුල තියෙනවා. ඉතින් ඔයා කෙටුම්ම කියනවා නම් මේ ස්කන්ධ නිසා ඇති වෙන සිද්ධිය. එතකොට ඒ දුකට හේතුව මෙන්න මේකයි කියලා අර ඇහැට රූපයක් ගැටෙන අවස්ථාවේදී අපි තුල ගොඩනැගෙන මේ මානසික සිද්ධාන්තය, ඒකට ඇලුම් කිරීම, ඒ වේදනාව රූපයට ගැට ගැහිම, නිරූපේ බදා ගැනීම, දැඩිව ගැනීම, මේ සමුදය. එන්න එතකොට මේ දුක්ඛයි සමුදයයි. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය හා මේ පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාපච්චයා සංඛාරා සංඛාරපච්චයා විඥානං කියලා අන්තිමේට ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති කියලා මේ අංග 12කින් යුක්ත වූ පටිච්ච සමුප්පාදයත් චතුරාර්ය සත්‍යයේ දුකයි සමුදයයි කියන මෙන්න මේ දෙක තමයි අපේ ජීවිතය තුළින් දැක්කේ. අපේ ඉඩ කඩම් වෙන්න පුළුවන්, රස්සාව වෙන්න පුළුවන්, දරුවෝ බිරිඳ ස්වාමියා වෙන්න පුළුවන්. ඔන්න ඔය තුලින් අපි මේ කියපු කාරණා ටික අපි ගලප ගන්නවා. එතකොට දුකයි සමුදයයි. එතකොට ඔය වැඩපිළිවෙල උදාහරණයක් වශයෙන් අපි කිව්වේ අපි ඕක අදටත් නැවත නැවත පවත්වාගෙන යනවා. අපිට සැප වේදනාවක් ඇහෙන් බලලා දකිනකොට මේකේ නොනවත්වා ඒ අර දැනෙන සැපයේ අනිත්‍ය හෝ හටගත් ආකාරය බලන්නේ නැතුව ඒක රූපයට තියලා ගලපලා ඒක පිළිබඳව අපි ඇති කරගන්න ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරඹය මේ විදිහට අරමුණට බැසගෙන අපි කටයුතු කරනවා නම් අපි අකමැති වුණත් එපා වුණත් ඒ නිසා ස්කන්ධයෝ පහළ වෙනවා, කර්ම සකස් වෙනවා, ජාති දුක, ජරා දුක, මරණ දුක අපිට උපද්දවනවා කියන එක නවත්තන්න බෑ. ඒක අනාත්ම ධර්මතාවයක්. ඉතින් ඒ නිසා අපි කල්පනා කර යුතුයි අපි දැන් දුක ඇති වෙන විදිහට ඉන්නවද නැද්ද, මේකෙන් මිදෙනවද කියන එක කාරණාව අපි සලස් කරන්න. එතකොට ඒ දුකයි සමුදයයි ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි නිරෝධයයි මාර්ගයයි ගැන අපි ආපහු කතා කරලා බලමු. එතකොට නිරුද්ධ කිරීම කියන ඝාර්ණාව ගත්තාම නිරෝධය. එතකොට අපි ඇත්තටම නිරුද්ධ කළ යුත්තේ අපි තුල තියෙන දුක. මොකද්ද අර කියපු ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මහලු වීමේ දුක, මරණ දුක කියන මේ දුක් ටික තමයි ඒ දුරු කළ යුත්තේ. එතකොට මේ දුක් ටික දුරු කරන්න අපි හැමෝම කැමති. ඉතින් මේවා අපි කවදාවත් මේ දුක් ගත්තේ නෑනේ, මේවා ඕනේ කියලා ගත්තේ නෑනේ, ආසාවෙන් තියාගත්තේත් නෑනේ. හැමෝම මේ දුක් ටික දුරු කරන්න කැමති. නමුත් හැබැයි කාගෙන්වත් ඒ දුක් දුරු වෙන්නේ නෑ. ඇයි දුරු වෙන්නේ නැත්තේ? මේවා ඇති වෙන විදිහට ජීවත් වෙවි අපි හිතනවා මේ දුක් ටික මට එන්නේ නැත්තම් හොඳයි, මිදෙන්න තියෙනව නම් හොඳයි කියලා අපි වෙනත් පැත්තකින් කල්පනා කරාට හරියට අර දුක ඇති වෙන ක්‍රමේ වළක්වලා නැති නිසා මේවා උපදින එක නතර වෙන්නේ නැහැ. එහෙමනම් මේ දුක දුරු කරන්න නම් ඒ බැසගෙන තියෙන රූපය නිරුද්ධ කරන්න වෙනවා. රූපය තුලින්, ශබ්දය තුලින් නම් ආවේ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස මේ කියන ස්කන්ධ ටික, ආයතන ටික නිරුද්ධ කරන්න වෙනවා ඒ දුක දුරු කරන්න නම්. මොකද දුක තියෙන්නේ ඒ වතුල නිසා. එතකොට ඒක කොහොමද කරන්න වෙන්නේ? රූපේ නිරුද්ධ කරන්න නම්, ඒ රූපේ නිරුද්ධ කරන්න නම් ඒ රූපේ ආරම්භය අපි තුල ඒ සකස් වෙන ලෝභ, දේශ, මෝහ හේවත් මේ කර්ම නැති කරන්න වෙනවා. එතකොට ඒ කියන්නේ භවය නිරුද්ධ කරන්න වෙනවා, ජාතිය නිරුද්ධ කරන්න. ඒකනි මම මේ කිව්වේ භවය නිරුද්ධ කරන්න වෙනවා. ඒ කියන්නේ අර ලෝභ, දේශ, මෝහ වශයෙන් සකස් වෙච්ච කර්ම ටික නතර කරන්න වෙනවා. කර්ම තියෙන තාක්කල් ස්කන්ධය හදන එක නතර වෙන්නේ නැහැ. අන්න ඒ නිසා. එතකොට ඒ කර්මය නතර කරන්න නම් ඒ කර්මයක් එහෙම නතර කරන්න බෑ. ඒ කර්මය නතර කරන්න වෙන්නේ ඒ රූප ආරම්භය අපි තුල තියෙන දැඩිය බැඳීම, උපාදානය කියලා කියන්නේ. අපි ඒ උපාදානය කියන එක අපි නැති කරන්න වෙනවා. එහෙම වුණොත් තමයි අපිට ඒ කර්මය කියන්නේ නැති කරන්න පුළුවන් වෙන්නේ. එතකොට උපාදානය නැති කරන්නත් බෑ. ඔබ මේව අහලා තියෙනවා. නමුත් මේක අපි ජීවිතේ අර ප්‍රායෝගික අරමුණක් ඔස්සේ මේක අරන් යන්නේ. එතකොටයි මේක රසවත් හා කෙලෙසයක් ගෙවෙන්න මේක උපකාර වෙන්නේ. එතකොට උපාදානය කියන්නේ අර අපි මේක දැඩි වරන් තියනවනම්, මම මගේ කියලා අරගෙන තියනවනම් ඒ ගතිය නැති කරන්න ඕන. එතකොට ඒ ගතිය කවදාවත් නැති කරන්න බෑ අපි ඒකට ආස කරනකම්. ඒක ඕනේ, මේක මගේ කියලා තණ්හාවෙන් ආසාවෙන් මේ අරමුණ පවත්වන තාක්කල් ඒකට උපාදාන වෙනවා කියන එක නතර කරන්න බෑ. එතකොට එහෙමනම් ඒ තණ්හාව කියන එක නැති කරන්න වෙනවා ඒ සඳහා. එතකොට තණ්හාව නැති කරන්න නම් ඒ තණ්හාව යොමු වෙලා තියෙන ඒ කියන්නේ ආසාව අපි කියමුකෝ දැන් රූපයක් ගැටෙනකොට ඒ රූපය නිසා පහළ වෙන සැපය. මේ පහළ වෙන සැපය කෙරෙහි ඒ රූපයට ගැට ගහලා මේ සැපය ආවේ මේ රූපේ නොයි. මේ සැපය තියෙන්නේ රූපය තුළයි. අපි කන කේක් කෑල්ලේ කැවුම් ගෙඩියේ නුයි මේ සැපය තියෙන. අර ආහාරයේ මේ සැපය තියෙන්නේ. අර දකින අපිට මේ පේන ස්ත්‍රී පුරුෂ රූපෙයි මේ අපිට දැනෙන ගතිය ආස්වාදයේ තියෙන්නේ කියලා මේ අපි හිතින් මේකට ගැට ගහන එක නතර කරන්නම වෙනවා. එහෙම නතර කරොත්තුයි ඒ එහෙම නතර කරොත් තමයි ඒ රූපය අරඹයා තණ්හාව බැස ගන්නවා කියන එක නතර වෙන්නේ. එතකොට ඒ රූපය අරඹයා තණ්හාව බැස ගන්න එක නතර වුණොත් ඒ රූපය අරඹයා උපාදානේ ඒ රූපය අරඹයා භවය ඒ රූපය නිසා ජාතිය වෙන එක නතර වෙනවා. එහෙම වුණොත් ජාතිය නැති වුණොත් ඒ රූපය අරඹයා එන ජරා දුක මරණ දුක ශෝක පරිදේව දුක් දුන්නස් නැති වෙනවා. එතකොට ඔන්න ඒ වගේම ගලපා ගන්න ශබ්දය ගන්ධය රසය පොට්ටබ්බේ මනසට දැනෙන ධර්ම අරමුණු පිළිබඳව හැම අරමුණක් අරඹයාම අපිට ඔන්න ඔය විදිහේ ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. අන්න ඒක මම පොඩ්ඩක් ඔබට පෙන්වන්නම්. අපිට මේ පටිච්චසමුප්පාදයේ එක පිළිබඳව දිට්ටි කතාවල තියෙනවා. එතකොට දැන් මෙතන මේක තියෙන්නේ අපි කතා කරපු පටිසම්භිදා මග්ගේ අයිති කොටසක් තමයි මේ පටිසම්භිදා මග්ගේ මහා වග්ගයේ යටතේ තියෙන අපි අර ඥාන වැඩපිළිවෙල යටතේ තියෙන එක කොටසක් තියෙන මේ දිට්ටි කතා කියලා. මේ දිට්ටි කතාවල තියෙන දෘෂ්ටි දෙසටක් දෘෂ්ටියෙන් මේ ඔස්සේ ඉතා දීර්ඝ ලෙස විග්‍රහ කරන මේ දෘෂ්ටි ඇති වෙන්නේ කොහොමද මේ දෘෂ්ටි වල ස්වභාවයන් මොනවද කියන එක පිළිබඳව. එතකොට මේකේ මේ අපි දැන් කතා කරන්නේ ආස්වාදයේ කියන එක පිළිබඳව අපි කතා කරේ. මේ සැප වේදනාව තුල ඇති වෙන ආස්වාදයේ පිළිබඳ. මේ ආස්වාදයේ නිසා කොහොමද දිට්ඨිය අපි තුල ඇති වෙන්නේ කියන එක මේ ලස්සනට මේකේ පෙන්නනවා. මේ ආස්වාද දිට්ඨිය කියන එක. එතකොට මේකේ කියනවා නබලන්න යං රූපං පටිච්ච උප්පච්චති සුඛං සෝමනස්සං. එතකොට යම් රූපයක් ප්‍රත්‍යෙන් උපදිනකොට සුඛස්ස සුඛයක් හෝ සෝමනස්සයක්. මෙතන සුඛේ කියලා කියන අපිට කයට ගැටිලා උපදින සැප වේදනාව, සෝමනස්සේ කියලා කියන මනසට ඒ අරමුණ සැප වේදනාව අරමුණක් සිහිවීම නිසා ඇති වෙන ස්වභාවය. එතකොට මේ දෙකම ඇති වෙන්නේ මේ රූපේ නිසා. රූපය නිසා යම් සුඛයක් සෝමනස්සයක් ඇති වුණාම අයං රූපස්ස අස්සාදෝති කියලා මෙය රූපේ ආස්වාදයයි. අස්සාදෝති මේ සැපයයි මේ රූපස්ස රූපයාගේ සැපයයි කියලා අභිනිවේශ පරාමාසෝ දිට්ටි. අන්න අරක අභිනිවේශ කියලා කියන බැසගෙන ඒ කියන්නේ එතෙන්ට ඒකට රූපේට පැමිණිලා බැස ගන්නවා පරාමර්ශනය කර ගන්නවා. මොකද්ද අයං රූපස්සාදු මේ රූපී ආස්වාදයයි කියලා රූපයට බැස ගන්නවා කියනවා. ඒක තමයි මේ අභිනිවෙස් දිට්ඨිය කියලා කියන්නේ. එතකොට දැන් මෙතන කාරණා දෙකක් හරියට ඔන්න වෙන් කරලම දිට්ඨි න ආස්වාදෝ කියලා. දැන් මේ දිට්ඨිය ආස්වාදය නෙමෙයි. එතකොට දැන් අර අපි ආස්වාදයේ කියලා කිව්වේ මොකද්ද? රහතන් වහන්සේට උනත් ඇති වෙන්න පුළුවන් රූපයක් ප්‍රත්‍ය වේලා උපදින්න පුළුවන් සුඛ සෝමනස්සය. මේක තමයි ආස්වාදය. මේක දුෂ්ටිය නෙවෙයි. මේ ආස්වාදේ කාටවත් ඇති වෙනවා. ඒ ආස්වාදේ කවුරුවත් නික්ලේශව උනත් විඳින්න පුළුවන් ඒ ආස්වාදය. හැබැයි ඒ ආස්වාදයේ නිසා මේ ආස්වාදයේ රූපෙයි කියලා රූපයට දැඩිව අභිනිවේශ පරාමර්ශනය කරගත්තාම ඒක දිට්ඨිය වෙනවා. එතකොට අනේ දිට්ඨිය. ඒ දිට්ඨිය ආස්වාදයේ නෙවෙයි ආස්වාදෝන දිට්ඨි. එතකොට ආස්වාදයේ දිට්ඨියක් නෙවෙයි දිට්ඨිය ආස්වාදයක් නෙවෙයි. අඤ්ඤා දිට්ඨින් අඤ්ඤා ආස්වාදෝ. දිට්ඨිය අනිකක් ආස්වාදේ අනිකක්. යාච දිට්ටි යෝච ආස්වාදෝ. යම් දිට්ටියක් තියෙනවා නම් යම් ආස්වාදයක් තියෙනවා අයං උච්චදි ආස්වාද දිට්ටි. අන්න මේ දෙක එකට එකතුනාම එකට කියනවා ආස්වාද දෘෂ්ටිය කියලා. එතකොට ඊට පස්සේ කියනවා ආස්වාද දිට්ටි මිච්ඡා දිට්ටි. දිට්ටි විපත්ති, ඒක දිට්ටි විපත්තියක් පුද්ගලයෙකුට. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඇයි ඒකට මිත්‍යා දෘෂ්ටියක් කියන්නේ? රූපය නිසා, රූපේ හේතු වෙලා යම් ආස්වාදයක් උපදිනවා නම්, ඒ ආස්වාදය තමයි අපි සැප වේදනාව කියලා කියන්නේ, වේදනා වේදීම. එතකොට මේ වේදනාව රූපයෙන් ආවද? රූපයෙන් එනවා නම් අපි කියමු ඇහැට ඇහෙන් රූපයක් දකිනකොට මේ ආස්වාදය එනවා නම් මේ රූපය කවදාවත් ඇහැට පැමිණෙන්නේ නැහැ. ඒක අපි දන්නවා අසම්පත්තග්‍රාහී කියලා. ශබ්දේ පැමිණෙන්නේත් නැහැ. ඒ රූපය එතනම තියද්දී තමයි ඒ කරමුණු කරගෙන අපිට චක්කු විඥානයේ පාලලා දැකීම වෙන්නේ. එතකොට අපි මේ ගැට ගන්න මුලාව ඒ ආස්වාදයේ රූපේ තියෙනවා කියලා ගන්න ගැනීම තුල අපිට හිතන්න වෙනවා නම් ඒ දැනෙන්නේ මෙහෙට සැපේනේ. ඒක රූපෙන් පැමිණියා කියලා කියන කතාව තුල රූපය අපි දන්නවා පැමිණෙන්නේ නැත්නම් එහෙනම් වේදනාව මේ අභ්‍යවකාශයේ දිගේ පැමිණෙන්න වෙනවා. නිකන් අපි මේ අපි ඇති කරගන විකෘතිය දිහා හරියට කල්පනා කරලා බැලුවොත් මොනතරම් ඕලාරික රළු ලාමක පුතග්ජන විතර්කයක්ද කියන එක මේ අරමුණට ලං වෙලා හිමීට සමීප වෙලා බැලුවාමයි තේරෙන්නේ කොයි තරම් මෝඩකමක්ද මේක. ඒක හරියට අර පළගැටියා පාන්දල්ලට පයින්නවා වගේ, ඡායාවට අර රැවටෙන තිරිසන් සතා වගේම අමු මෝඩකමක්. නමුත් මේක කොයි තරම් වහලා තියනවද කියන එක මේක මේ තරම් මේ රළුයි මේ තරම් ලාමකයි මේ අදහස කියන එක අපිට කවදාවත් වැටහෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ආස්වාද දිට්ඨිය කියන එක මිච්ඡා දිට්ඨියක්. ඒක දිට්ඨි විපත්තියක් අපිට. තාය දිට්ඨි විපත්තිය සමන්නාගතෝ. ඒ දිට්ඨි විපත්තියෙන් සමන්නාගත පුද්ගලයෝ දිට්ඨි විපන්නෝ. එතකොට ඒ පුද්ගලයාට කියන දිට්ඨියට පත්වෙච්චි පුද්ගලයෙක් කියලා. දිට්ඨි විපන්නෝ පුද්ගලෝ න සේවිතබ්බෝ. ඒ දෘෂ්ටියට පත්වෙච්ච පුද්ගලයා සේවනේ නොකළ යුතු. න බජිතබ්බෝ. ඔහු භජනයේ ඇසුරු නොකළ යුතු. න පයුපාසිතබ්බෝ. පයුපාසනේ නොකළ යුතුයි. තංකිස්ස හේතු. ඇයි? දිට්ඨිස්ස පාපිකා. ඇයි? දුෂ්ටිය ලාමක නිසා. දුෂ්ටිය ලාම නිසා ඒ දුෂ්ටිය යම් කෙනෙක් ගාව තියෙනවා නම් ඒ දුෂ්ටියෙන් යුක්ත පුද්ගලයෙක් කියලා කියනවා. ඒ පුද්ගලයා සේවනය නොකළ යුතුයි. ඒ පුද්ගලයා භජනය නොකළ යුතුයි. ඒ පුද්ගලයා ඇසුරු නොකළ යුතුයි. තංකිස්ස හේතු. ඇයි ඒකට හේතුව? දුෂ්ටිය ලාමකයි පාපකයි නිසා. යෝ දිට්ඨියා රාගෝ සෝ න දිට්ඨි. එතකොට ඒ යෝ දිට්ඨියා රාගෝ, ඒ දෘෂ්ටියෙන් යුක්ත වූ රාගය සෝන දිට්ඨි. නමුත් ඒක නිසා ඇති වෙන රාගයක් තියෙනවනේ, ඒකද දෘෂ්ටිය නෙවෙයි. දිට්ඨින රාගෝ. එතකොට දෘෂ්ටිය රාගය නෙවෙයි, රාගයේ දෘෂ්ටිය නෙවෙයි. අඤ්ඤං දිට්ඨින් අඤ්ඤං රාගෝ. එතකොට දෘෂ්ටිය නිසා රාගයක් එනවනම් රාගය අනිකක්, දෘෂ්ටිය අනිකක්. මේ අරමුණේ අපිට ලං වෙලා තියුණුව බැලුවොත් අපිට ඒක හොඳට පේන්න තියෙනවා. යාච දිට්ඨි යාච රාගෝ අයං මුච්චති දිට්ටි රාගෝ කියලා අපි කියනවා. දෘෂ්ටිය හා රාගයෙන් යුක්ත පුද්ගලයා කියලා කියනවා. තාය දිට්ඨියා තේනච රාගේන සමන්නාගත පුද්ගලෝ දිට්ටි රාග රක්තෝ. දිට්ටි රාගත්ත පුද්ගලෝ දින්නම් දානම් න මහප්පලං හෝති. නාං එතකොට දෘෂ්ටි රාගයෙන් යුක්තව කෙනාට දෙන දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. මහානිසංසෝ. මහා ආනිසංස වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ භික්ෂුවක් ගාව නම් ඒ භික්ෂුවට දෙන දානේ මහත්ඵල එන්නේ නැහැ. ඇයි? තංකිස්ස හේතුයට. හේතුව මොකද? දිට්ඨිස්ස පාපිකා නිසා, දුෂ්ටිය ලාමක නිසා, ආස්වාද දිට්ඨි මිච්ඡා දිට්ඨි. ඒ ආස්වාද දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියක් නිසා. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත කෙනාට දුන්න දානේ මහත්ඵල වෙන්නේ නැහැ. එතකොට මිච්ඡා දිට්ඨි කස්ස පුද්ගලස්ස දේගතියෝ. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාට ගති දෙකයි තියෙන්නේ. නිරයෝවා තිරස්චාන යෝනීවා. නිරය හෝ තිරස්චාන විශේෂ කියන්නේ තිරිසං අපාය කියන මේ ගති දෙක තමයි දිට්ඨියෙන් යුක්ත පුද්ගලයාට තියෙන්නේ. එතකොට මිච්ඡා දිට්ඨි කස්ස, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත ඒ පුද්ගලයා පුද්ගලස්ස යංචේ කාය කම්මං, යම් කාය කර්මයක් තියෙනවා නම් කාය කම්මං යා ජිත්ති සමත්තං සමාදින්නා නා. එතකොට යම් කාය කර්මයක් තියෙනවා, ඒ කාය කර්මයේද අර දිට්ඨියෙන් සමන්නාගතයි සමාද. යංච වචී කම්මං යංච මනෝ කර්මයන් යා දිට්ඨි සමත්ත සමාදින්නා. එතකොට ඒ කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් සමාදාන වෙනව නම් කරනව නම් ඒ කාය කර්ම මනෝ කර්ම වචී කර්මද දිට්ඨියෙන් සමන්නාගතයි කියලා සඳහන් වෙනවා. එතකොට යම් වචනයක් කතා කරනව නම් අපි කයින් මොනව හරි දෙයක් කරන මේ ඔක්කොම දෘෂ්ටි සහිත යාච චේතනා යාච පන්තනා යම් චේතනාවක් තියෙනවා යම් ප්‍රාර්ථනාවක් කියන යෝච පණිදි ඒ වගේ අර පණිදියක් බලාපොරොත්තුවක් තියෙනවා යේච සංඛාරා සබ්බේතේ ධම්මා ඒ සියලු ධර්මය අනිත්‍යකාය අකාන්තකාය අමනාපාය අහිතාය දුක්ඛාය සංවත්තති. එතකොට ඒ දෘෂ්ටියෙන් යුක්තව කරන චේතනාව ප්‍රාර්ථනාව ප්‍රණිදිය සංඛාරය කියන මේ සියලු සංස්කාරයන් අනිෂ්ටයි අකාන්තයි අමනාපයි දුක්සහිතයි ඒක අහිතාය දුක්ඛාය සංවති. තමන්ට අහිත පිණිස දුක් පිණිසම පවතිනවා. තං කිස්ස හේතු මොකක්ද හේතුව? දිට්ඨිස්ස පාපිකා සේයතාපි දෘෂ්ටිය පාපක නිසා. ඒක හරියට මේ උපමාවකින් කියනවා සේයතාපි නිම්බල බීජං වා ඒ කියන්නේ කොහොඹ බීජයක් වා කෝසාතක බීජං වා. එතකොට මේ කෝසාතක බීජං කියන්නේ වැටකුළු බීජ කෝසාතක තිත්ත වැටකුළු කියලා જાතියක් තියෙනවා. ඒ වැටකුළු බීජයක් හෝ තිත්ත කාලාබු බීජං තිත්ත ලබු කියලා තව බීජයක් තියෙනවා. ඒ බීජයක් වා අල්ලාය පටවියා නික්කිතං ඒ බීජයක් පටවිය කියන පොළවට වැටිලා යං චේ පටවි රසං උපාදීයති. ඒ පටවි රසේ පොළවේ තියෙන පොහොර අපි කියමු ඒ පොහොර උපකාර කරගෙන වැඩෙනවා නම් යංච ආපෝ රසං උපාදීයති වතුර ආපෝ රසයක් උපකාර කරගෙන ඒක වැඩෙනවා නම් සබ්බං තං තිත්තකත්තාය කටුකත්තාය අසාතත්තාය සංවත්තති. එතකොට දැන් අවදාවත් ඒ බීජය හැදෙන්න හේතු වුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ පෘථුවි රසය අපි කියන පොහොර මේ පොහොරේ තිත්ත තිබුණේ නැහැ. මේ පොහොරේ කටුක රස තිබුණේ නැහැ. නමුත් ඒ බීජය කටුක නිසා අර ඇදලා ගන්න ඒ පෘථුවි රසයත් තිත්ත ස්වභාවයටම යනවා. දැන් ඒක යම් ඵලයක් හටගත්තනම් කොහොඹ ගසෙන් ඒ කොහොඹ බීජයෙන් ගසක් හැදිලා ඒකෙන් කොහොඹ ඵලයක් හටගත්තනම් මේ ඵලය හැදුනේ පෘථුවි රසය නිසා පොහොර නිසා. එතකොට ඒ ඇදලගත්තු පොහොර තිත්ත ගණයට ගිහිල්ලා කියලා කියනවා. අන්න ඒ වගේ තමයි කුමක් නිසාද යම් කිස හේතු බීජං හිස්ස පාපික අර බීජය තිත්ත නිසා බීජය කරකස නිසා කොහොඹ බීජය තිත්ත ලැබූ තිත්ත වැටකුළු මේ බීජය තිත්ත නිසා ඇදගන්නා ලද ඒ පුතුවි රසයත් තිත්ත ස්වභාවයටම යනවා. ඒව මේවම් මිච්ඡා දිට්ඨිකස්ස පුද්ගලස් ආන්නේ වගේ මිච්ඡා දිෂ්ටියෙන් යුත් පුද්ගලයා යංචේව කාය කම්මං යාච දිට්ඨිස් සමත්තං සමාදින්නම් යම් කාය කර්මයක් වේ දිෂ්ටියෙන් යුත්ව සමන්නාගත වෙලා අසුර කරනවා යංච වචී කර්මං යංච මනෝ කම්මං යා දිට්ඨිස් සමන්නාගතන යාච චේතනා යාච ප්‍රාර්ථනා යාච පණිදි යාච සංඛාර සබ්බේතේ ධම්මා අනිත්‍යකාය අකාන්තයි අනිස්තයි අකාන්තයි අමනාපයි අහිතාය දුක්ඛාය සංවත්තති. තං කිස්ස හේතු දිට්ඨිස්ස පාපිකා ආසාද දිට්ටි මිච්ඡා දිට්ටි නිසා. එතකොට ඔන්න ඔය දෘෂ්ටිය නිසා වෙන දේ සිද්ධාන්තේ. ඉතින් ඒ මම ඔය මතක් කරේ මේ ආස්වාද දෘෂ්ටිය කියන එක අපි තුල ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. එතකොට දෘෂ්ටිය කියන එක අනිකක් ආස්වාදයේ කියන එක අනිකක් රූපය කියන එක අනිකක්. එතකොට ඒ දෘෂ්ටිය නිසා අපි තුල රාගය තියෙනවන රාගයේ දෘෂ්ටිය නෙවෙයි දෘෂ්ටිය රාගය නෙවෙයි. මෙන්න මේ ධර්ම අපි වෙන් වෙන්ව දකිනවනම් වෙන් කර කර දකින්න පුළුවන් නම් ඉතින් ආන්න මේ තුලින් අපි අර කියන මුලාව අයින් වෙලා යනවා. මේ අපි වෙන් කරලා බලන්නේ නැති නිසා, අරමුණේ යථාර්ථය දකින්නේ නැති නිසා මේවා අපි තුල බැසගෙන මුලා වෙලා අන්න අර කියපු පාපක ලාමකෝ කාය සමාචාර, වචී සමාචාර, මනෝ සමාචාර ආදී මේ පාපක ලාමක අකුසල ධර්මයන් අපි තුල ගොඩනැගෙනවා. එතකොට ඒ නිසා අපි තුල සකස් වෙන කර්ම මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවා. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත කෙනාට මේ ධර්මයේ සඳහන් වෙනවා ගති දෙකයි, නිරය හෝ තිරච්ඡාන විසේ කියන එක. නිරයෝ වා තිරච්ඡාන යෝනිවා. දෘෂ්ටිය නිසා කවදාවත් ඒ දෘෂ්ටිය නිසා ඒ කියන ලෝභය ආස්වාදේ නිසා, ඒ ලෝභ සහගත ආස්වාද දෘෂ්ටිය නිසා කවදාවත් කිසි කලක අතීතේවත් අනාගතේවත් වර්තමානයේවත් ඔහු මනුෂ්‍ය උප්පත්තියක් දේව උප්පත්තියක් හෝ කිසිදු සුගතියක් උපද්දවලා දෙන්නේ නැහැ. යම් කෙනෙක් සුගතියේ උපදවනා නම් ඒකෙන් අයින් වෙලා අපි දාන ආදී කුසල කර්ම කරපු නිසාමයි උනේ. නමුත් අපි අර ඇති කරගන්න රෑ දවල් දෙකේ ඇති කරගන්න දුෂ්ටි සාගතේ සංකල්පනාවන් නිසා හැම වෙලාවෙම අපිට උමුරුම් වෙන්නේ නිරය හෝ තිරස්චාන යෝනිය කියන එක. ඉතින් අන්න ඔය වගේ අපි නොදන්නවා වුණාට ඔය අපි කිව්වේ අපි අද මගේ රස්සාව, මගේ ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන කියලා මේ ඔච්චරයි අපිට පේන්නේ. ওই ටික විතරයි අපිට පේන්නේ. නමුත් මේ ඇතුළ මේක අපි නැවත නැවත පවත්වෑම තුළ දුක සමුදය ගොඩ නැගෙන බව, අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන ආදී පටිච්ච සමුප්පාද චක්‍රයක් සිද්ධ වෙන බව මේක අපි හීනෙන්වත් හිතන්නේ නැහැ. මේ ධර්මයේ දන්නේ නැති අය. ඉතින් නමුත් ඒ නොදන්නවා වුණාට ඒ ධර්මතාවයේ සිද්ධ වෙනවා, චක්‍රයේ සිද්ධ වෙනවා. ඒ නිසා ඒවා සිහි වෙලා කර්ම සකස් වෙලා අපි තුල අර කියපු ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උරුම වෙනවා කියන එක ඒ ධර්මතාව වෙනවා. නමුත් අපි ඒ වගේ මිදෙන්න උත්සාහ කරනවා, ඒවා එපා කියලා ප්‍රාර්ථනා කරනවා, විවිධ ක්‍රමෝපායන් සලකනවා. නමුත් අපේ මේ ජීවන පැවැත්ම අපි නතර කරලා නැහැ. ඒ නිසා හේතුව නතර නොකර අපි ඵලයට කොච්චර දැඟලුවත් ඵලය තුල මේ ඵලය නිරුද්ධ වුණාට නැවත නැවත ඒ බුදු දුක් සහගත ඵල උපද වෙන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ කාරණා පිළිබඳව අපි මේ විදර්ශනා නුවණ තුලින්, විදර්ශනා මාර්ගයේ තුලින් අපි මේවා මතු කර ගන්න ඕනේ. එතකොට මේ අපි මේ භාවනා කරනවා කියලා කියන්නේ, විදර්ශනා කරනවා කියලා කියන්නේ, තවත් විදියකින් අපි මේ ධර්ම ශ්‍රවණය කරනවා, දහම් පොතක් බලනවා, බුදුදහමට සමීප වෙනවා කියලා කියන්නේ ඒ බුදුදහම තුලින් අපේ ජීවිතයට ධර්මයේ එකතු කර ගන්නවා කියන්නේ. ඒ ධර්මයේ තුලින් අපි ප්‍රායෝගික වෙනවා කියන්නේ ඔන්න ඔය කාරණා. ඉතින් මේවා කොච්චර වචන කිව්වත් මේවා ඔය විදිහට අපේ ජීවිතවලට ගැළපුණ නැත්නම් අපි කවදාවත් මේ ධර්මයෙන් ලැබෙන සතුට, ධර්මයේ සරණ අපි ලබන්නේ නැහැ. ඉතින් ආන්න මේ ටික මේ කර්ම සකස් වෙන හා කර්මය අස් වෙන ඊට පස්සේ නිරුද්ධ වෙන විදිහ. එතකොට දැන් අපි ඔය කතා කරේ දුක ඇති වෙන විදිය වැඩිපුර මම කතා කරා. එතකොට ඒක නිරුද්ධ කරන්න නම් මෙන්න මේ විදිහේ වැඩපිළිවෙලක් කළ යුතුයි කියලා පිළිවෙලට බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාදයේ පෙන්නනවා. මේ ජාති ජරා දුක නැති කරන්න නම් භවය, උපාදානය, තණ්හාව ආදී වශයෙන් ගිහිලා අවිද්‍යාව කියන තැන දක්වා ගිහිලා ඒක අයින් කරන්න ඕන. එතකොට ওই සම්මා දිට්ඨිය තුලින් අපිට ඒක ලැබුණා. දැන් මාර්ගය කියන කාරණාව අපිට හම්බෙන්නේ මේ ඔය ටික දැනගත්තට මේක නැති වෙන්නේ නැහැ. මොකද කාලයක් අපි මේ විදිහට බලපු පුරුදු මෝඩකම් බැසගෙන තියෙන්නේ. ඕක ගැන හිතුවා කියලා නැති වෙන්නේ. ඒ සඳහා මාර්ගයක් අවශ්‍යයි. අන්නේ මාර්ගය තමයි ඔය කාරණා හොඳට වටහාගත්තු කෙනා. දැන් අර අපි මුලින් ධර්මයක් මේක අහන්න පෙර අපි ඇතිවෙච්ච රූපයක් දකිනකොට, ඒ රූපේ ආරම්භය සැපයක් පහළ වෙනකොට, මේ සැපය රූපයයි කියලා ගන්නේ නැතුව ඒක ඇති වෙච්ච ආකාරය පිළිබඳව බලන එක. ඒක අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් මෙහෙම හිතන්න, අපි යකඩ කෑලි දෙකක් හරි ලී කෑලි දෙකක් හරි අතුල්ලනකොට ඒ තුල තේජෝ ධාතු උණුසුමක් හට ගන්නවා. දැන් කෙනෙක් මේ උණුසුම ලී කෑලි දෙකෙන් ආවේ කියලා කිව්වොත් ඒක ධර්මය නොදන්නාකම. එහෙනම් මේ උණුසුම කියන එක ඒ ලී කෑලි දෙක නිසාම උපදිනවා. නමුත් ඒ දෙකට අයිති නැතුව ඒ දෙක ඇසුරු කරගෙන පවතිනවා. මේ ඇතුල් වීම නිසාම උපදින උණුසුම. අන්න ඒ වගේ අපි තුල මේ ඇහත් රූපයත් ස්පර්ශය නිසා චක්කු විඥාන අධිහිත් පහළ වෙලා ඒ නිසා උපදින මේ ස්පර්ශය නිසා පහළ වෙන සැප වේදනාව රූපය ප්‍රත්‍යෙන් ඉපදුනාට ඒක කිසි කලකත් රූපයට අයිති එකක් නෙවෙයි. ඒ නිසා මේ මොහොතේ වර්තමානයේ හටගත් එකක් ඒ වේදනාව. ඒ වේදනාව අයිති වෙනවා නම් අයිති වෙන්නේ හිත තමන්ගේ පැත්තට. මේ හිත බැසගෙන තියෙන තමන්ගේ මේ පැත්තටයි අයිති වෙන්නේ. තමන්ගේ මේ මේ බඹයක් වোন ශරීරයෙන් යුත් ඒ පැත්තටයි, බාහිර අරමුණට නෙවෙයි. අන්න එතකොට ඒ විදිහට කෙනෙක් බැලුවොත් ඒ වේදනාව කියන එක එහෙට අපි අන්තර්ගත කරන්නේ නැතුව ඒ විදිහට බලලා ඉවරලා ඒකේ අර රූපෙන් ඒ අපේ ආස්වාදයේ දෘෂ්ටියටපත් වෙන එක අයින් කරගන්නවා. මේ විදිහට ඊට පස්සේ අපිට මේ වේදනාව පිළිබඳව වඩන්න පුළුවන්. මේ වේදනාව කියන එක මට ඇති වෙච්ච එකක්, මම ඇති කරගත්තු එකක් නෙවෙයි. මේ ඇහැ රූපය නිසා ඇති වෙච්ච, ස්පර්ශය නිසා ඉපදිච්ච එකක්. ස්පර්ශය නිසා යමක් ඉපදුනා නම් ස්පර්ශය නැති වෙනකොට ඒක නැති වෙනවා කියන එක නොනැති කෙනෙකුට වටහා ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට යම් වර්තමානයේ වේදනාවක් හටගත්තා නම් ඒ වේදනාව කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි, මෙන්න මේ ස්පර්ශය නිසා හටගත්තේ. ඒ ස්පර්ශයද සත්වයක් පුද්ගලයෙක් නෙවෙයි, ඒ රූපයද, ඒ ඇහැද. ඒ නිසා ඒ වේදනාව දැනගත්තු යම් විඥානයක්, සංඥාවක්, සංකාරයක් කියන මේ සියලු ධර්ම අනාත්ම වූ ධර්ම. ඒ හැම එකක්ම ඒ අවස්ථාවේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අනිත්‍යයි, සංකතයි, වය ධම්මං, කය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං කියලා ඔන්න ඔය විදිහට අර නාම රූප ධර්මයන් මතු කරගෙන බලනවා. දැන් එතකොට මේ බැලීම තුල එයාට මේ මාර්ගයේ වැඩිම, මේ මාර්ගයේ වැඩිම තුල එයාගේ ඇතුළත තියෙනවා දුක කියන්නේ මොකද්ද, සමුදය කියන්නේ මොකද්ද, නිරෝධය කියන්නේ මොකද්ද කියන මේ තුන් සත්‍ය පිළිබඳව ඥාණයක්, මාර්ග ඥාණය කියන්නේ මොකද්ද කියන එකක් තියෙනවා. ඒ නිසායි සම්මාදිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥාණං, සමුදය ඥාණං, නිරෝධේ ඥාණං, මග්ගේ ඥාණං කියන්නේ කියලා මේ හතර පිළිබඳ නෝන. ඔන්න ඔය නෝන තියාගෙනයි දැන් ඔහු අර වේදනාව පිළිබඳව දබන්නේ. එතකොට ඔහු ඔය විදිහට ආයතන 6 හරහා උපදින වේදනාවක් පිළිබඳව නැවත නැවත බැලීම තුළ අන්න අර කර්මයේ ගෙවීමට යනවා, උපාදාන ගෙවීමට යනවා, රූපයේ කෙරේ තියෙන ඇලීම, ආදාහණය, උපාදානෙ නැති වෙලා ගිහිල්ලා. ඒ නිසා යම් දවසක ඒ රූප උපද්දවන්න හේතුවක් කර්මයක් තියෙනවනේ, ඒක අහෝසි වෙලා ගිහිල්ලා ඒ රූපේට අපි බැසගන්න භව මේ ස්කන්ධයන්ට බැසගන්න එක නිරුද්ධ වෙලා යනවා. ඉතින් ඔන්න ඔය නිරෝධය කරන වැඩපිළිවෙල මාර්ගයේ පිළිබඳව අපි දීර්ඝව කතා කරලා තියෙනවා. එතකොට අන්න ඒක මේ තවත් න්‍යායකින් තේරෙන විදිහට ප්‍රායෝගිකව මම ඔය කියන්න උත්සාහවත් වුණා. එතකොට ඒ කාරණාව අපි මේ වෙනදා කතා කරගෙන ආපු මාතෘකාවට අමතර කාරණාවක් හැටියට තමයි කතා කරේ. හොඳයි, දැන් අපි ඊළඟට අපි කතා කරන්න අපි අද මාතෘකා වශයෙන් තියෙන මේ අනිච්චානුපස්සනාව පිළිබඳව. එතකොට මේ අනිච්චානුපස්සනාව විමුක්ති ద్వාරයේ මාතෘකා යටතේ අපි කතා කරගෙන ආවේ. ඒ අපි ඥාන වැඩපිළිවෙල ගත්තොත් ඊළඟ අපිට තියෙන්නේ උදයබ්බේ ඥානය කතා කරන්න. හිත ගැඹුරු හා වටිනා මාතෘකාවක්. මේ උදයබ්බේ ඥානය හා අපි පහුගිය සතියේ කතා කරපු සම්මර්සන ඥානය කියන මේ දෙකම වහලා තියෙන අපි තුල තියෙන කෙලෙස් ටිකක් තියෙනවා. අන්න ඒ කෙලෙස් පිළිබඳව තමයි අපි මේ වෙලාවේදී කතා කරන්න උත්සාහවත් වෙන්නේ. මේ දෙක පේන්නේ නැත්තේයි කියන එක ඉතාමත් වැදගත්. ඇයි මේ උදේවැය කෙනෙකුට ප්‍රකට වෙන්නේ නැත්තේ? ඇයි සම්මර්සන ඥානය ඔහුට ඒ ඥානය විසද වෙන්නේ නැත්තේ කියන එක පිළිබඳව වැහිලා තියෙන කෙලස් ටික පිළිබඳවත් අපි කතා කරගන්න ඕනේ. එතකොට තමයි ඒවා සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ ඔබට මේ ස්ක්‍රීන් එකේ පෙන්නලා තියෙන මේ රේවකානි ස්වාමීන් වහන්සේගේ පොතේ තිබුණු ඒ පොතේ මේ සතිපට්ඨාන පොතේ තියෙන පාඩයක් තමයි. ඒක මේ ඝන සතර පිළිබඳව අපිට වැහිලා තියෙන. බොහෝ විට මේවා පිළිබඳ විස්තර තියෙන ග්‍රන්ථ හා විස්තර නැහැ පිටකේ පුරා දකින්න. නමුත් මේක පිළිබඳව නිතර මේ ඝන හතර පිළිබඳව වෙනත් දේවල් වලින් කතා වෙනවා. නමුත් ඒක අපි ඉදිරියට අරගෙන කතා කිරීමක් තමයි වෙන්නේ. ඒක විස්තර පොත් කියපේ එක තියෙනවා ඉතාමත් අඩුවෙන්. රේවකාණී ස්වාමීන් වහන්සේගේ පොතෙත් මේ කාරණාව තියෙනවා. මේ එකම පොතක විතරයි ඒක ටිකක් තියෙන්නේ. එක මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කියන පොතේ තියෙනවා යම් සාමාන්‍ය ටිකක් විස්තරයක්. ඉතින් ඒක අපි මතු කරගත්තා. මොකද මේ සාමාන්‍ය බොහෝ අය ඉතින් මේ පොත පිළිබඳව රේවකාණී ස්වාමීන් වහන්සේගේ පොත් හදාරනවා, විශ්වාස කරනවා, ඒවා ථේරවාදී ධර්මයට අනුකූලයි කියන එක නිසා. එතකොට අපි ඒක පොඩ්ඩක් ඒ පොඩි පාඩයක් තියෙනවා, ඒක අපි එහෙමම කියවා ගමු. මේ සත්වයන්ට නිවනට නොපැමිණ සසරම රැඳී සිටින්නට හේතු වී තිබෙන්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය නොදැකීම නිසා. එතකොට සසර නැවත නැවත උපදින්න හේතු වෙලා තියෙන මේ සංස්කාරයන් කියලා කිව්වේ මේ අපිට හම් වෙන දේවල් තුල තියෙන ඒ ලක්ෂණ, අනිත්‍ය ලක්ෂණ නොදැකීම නිසා. සංස්කාරයන් සංස්කාරයන්ගේ ඒ ලක්ෂණත්‍රය, කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා තැනැත්තේ මඟඵල ලබා නිවන් දකිනවා. යෝගාවචරයන් විදර්ශනා වඩන්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ තුන දැක දැන ගැනීම සඳහායි. එතකොට එහෙනම් මේ ලක්ෂණ තුන දැක්කොත් ඔහු සසරින් මිදෙනවා. ඒ ලක්ෂණ තුන දකින්නයි මේ විදර්ශනා භාවනාව අපි කරන්නේ. එතකොට මේ විදර්ශනා භාවනාව යනු සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ, අන්න අර සංස්කාරයන්ගේ මේ අනිත්‍ය ලක්ෂණ, ඒවා අපි මේවා ලස්සනට මතු කරලා කතා කරා. මොකද්ද සංස්කාරය කියන්නේ, මොකද්ද අනිත්‍ය ලක්ෂණය කියන්නේ මොකද්ද? එතකොට මෙතන මේ කතා කරන්නේ සංස්කාරයන් කියලා මෙතන සඳහන් කරේ අපි මතු කරගත්තු මේ ස්කන්ධ. අපි කියමු රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධයන් තමයි සංස්කාර හැටියට සලකන්නේ. ඒතකොට මේ සංස්කාරය කියන ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් තුල තියෙන අනිත්‍ය ලක්ෂණය තමයි, මේ රූපයේ තියෙන අනිත්‍ය ලක්ෂණය තමයි ප්‍රත්‍යයෙන් හට ගන්න බව, හටගත්ත සැනින් බිඳිලා යන බව, ආකාර විකාර වෙන බව කියන මෙන්න මේ ලක්ෂණය එතන තමයි අපි අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ. ඒක කොහෙ මොකේද තියෙන්නේ? සංස්කාරයන්. එතකොට අන්න පැහැදිලි, සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ කියනකොට ඔන්න දැන් ඔබ යරමුණු කරන්න ඕනේ මේ වචනේ පදගතාර්ථය. එතකොට ඒ අනිත්‍ය ලක්ෂණය තත්වාකාරයෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා කරන ක්‍රමයක්. මොකද ඒකේ විදර්ශනා භාවනාව කියන්නේ මොකද්ද කියන එකයි විස්තර කරේ. අපි විදර්ශනාව කියලා කියන්නේ අන්නර සංස්කාර ධර්මයන්ගේ තියෙන ඒ අනිත්‍ය ලක්ෂණය තත්වාකාරයෙන් ප්‍රත්‍යක්ෂ කරගැනීමේ ක්‍රමය වැඩපිළිවෙල තමයි විදර්ශනාව කියලා කියන්නේ. එතකොට භාවනාවේ යෙදී සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ සොයා නොගත් සාමාන්‍ය ජනයා හට අනිත්‍ය වූ සංස්කාර විසෙහි නিত্য යන සංඥාවද, දුක් සංස්කාරයන් කෙරෙහි සැප යන සංඥාවද, ආත්ම නොවන සංස්කාරයන් ආත්ම සංඥාවද ඇත්තේ? මඟඵල ලබා නිවන් දැකීමට නම් ඒ සංඥා තුන නැති කරගත යුතුය. එතකොට මේ කියන්නේ විපල්ලාස පිළිබඳව. එතකොට අපි අර කියුවේ ලක්ෂණ පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය වහගෙන තියෙන්නේ ඒකට විරුද්ධව ඇති කරගෙන විපල්ලාස විපරිත අදහස් ටිකක්. අනිත්‍ය පිළිබඳ නිට්යයි සැපයි ආත්මයි කියලා අපි ඇති කරගෙන තියෙන අදහසක්. මේක අපි හදාගෙන තියෙන එකක්. නමුත් එහි තියෙන ධර්මතාවය තමයි එහි පවතින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ත්‍රය තමයි පවතින්නේ. ඒ කියන නිවන් දැකීමට නම් මේ විපල්ලාස තුන අයින් කරලා අර ලක්ෂණ තුන මතු කරගන්න ඕනේ. එතකොට යෝගාවචරයන්ට සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ ලක්ෂණ දෙක දැක නিত্য සුඛ සංඥා දෙක දුරු කර ගැනීම විතරක් අපහසු නෙවෙයි. එතකොට මෙතන මතු කරන්නේ යෝගාවචරයට විතරක් නෙවෙයි, සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුටත් මේ අනිත්‍ය ලක්ෂණයේ දුක්ඛ ලක්ෂණයේ කියන එක පේනවා. ඇයි මේවා ප්‍රකට නිසා, දුක කියන එක ප්‍රකට නිසා. ඒ වගේම ඉතින් අපි සම්මුතියේ වුණත් මේවා කැඩිලා බිඳිලා යන බව, අපි තුලින් අහිමි වෙන බව කියන මේ අපිට කැමති ආකාරයකට පවතින්නේ නැහැ කියන එක මේ සම්මුතිය ඇතුළෙත් මේවා පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ අටකතාවල මේවා විස්තර කරනවා. ඒ නිසා තමයි මේක අපිට සාමාන්‍ය මේ ලක්ෂණ දෙක පහසුවෙන් හසු කරගන්න පුළුවන්. හැබැයි ආත්ම සංඥාව කියන එක මේක මේ බුද්ධ ශාසනයක බුදු කෙනෙක් විතරමයි මතු කරලා දෙන්නේ. එතකොට ඒ ආත්ම සංඥාව දුරු කිරීමට ඉතා අපහසුයි. ඇයි? ඒක පේන්නේ නැහැ. එතකොට ඒ අනිත්‍යයි කියලා දකින්නෙත් ආත්ම අදහසින්, දුකයි කියලා දකින්නෙත් ආත්ම අදහසින්. මේ ධර්මයේ නොදන්න කෙනා මේ ලක්ෂණ දැක්කත් ඒ ලක්ෂණ දකින්නේ ආත්මීය අදහසින්. මගේ දේවල්, මේ දේවල් කියලා සම්මුතියට අහුවෙලා මේවා දුකයිනි කියලා මේ මං මේ දුක් විඳිනවා මේ දේවල් කියලා ඔබට මේක තේරෙනවා. ආත්ම අදහසින් තමයි ඒවා දකින්නේ. අන්න ඒ නිසා තමයි මේක හරි අමාරු, මේ ආත්ම ලක්ෂණය තේරුම් ගන්න. විදර්ශනා ඥාණයෙන් සංස්කාරයන් අවස්සා බලන යෝගාවචරයට ඒ අවස්ථාවට නම් ඒවා ආත්ම නොවන බවත්, ඒවාගේ ආත්මයක් නැති බවත්, ඒවා පාලනය කරන ආත්මයක් නැති බවත් පෙනෙන්නේ. ඉතින් එතකොට ඒ විදිහට දැන් කෙනෙක් සත්පුරුෂ ඇසුරට පත් වෙලා ධර්ම ශ්‍රවණය කරලා ඊට පස්සේ ඉතින් මෙයා මේවා දිහා නැවත නැවත බලන්න බලන්න ඒ කරන අවස්ථාවේ නම් පේනවා ඇත්තටම මේ වගේ මේ මට ඕන විදිහට තියාගන්න බැහැනි, මේ වගේ ආත්මයක් නැහැනි කියන කාරණාව පේනවා. එහෙත් පසුව ඔහුට නැවත නැවත ආත්ම සංඥාව ඇති වෙනවා. ආත්ම සංඥාව ප්‍රහාණය කිරීම දුෂ්කරයයි කියේ ඒ බැවිනි. නමුත් ඒ වුණාට සිහිය නැති හැම අවස්ථාවම ඒ ආත්ම සංඥාව ඇති වෙනවා. ඒ දුරුකරත්වයේ ඇත්තේ ඒ දුෂ්කරත්වයේ ඇත්තේ ඝන සංඥා නිසාය. මේ නැවත නැවත වැහෙන්නේ ආත්ම සංඥාව වැහෙන්නේ ඒ අරගෙන යථාර්ථයේ වහලා තියෙන ඝන සංඥාව නිසා. අනාත්ම ලක්ෂණ යන සංඥාවෙන් වසනු ලැබේ. එතකොට අනාත්මය කියන එක අර ඝන සංඥාවෙන් වහලා තියෙනවා. එතකොට මේ අනාත්ම ලක්ෂණය දැකීමට නම් මේ ඝනය ගැන හොඳ අවබෝධයක් ඇති කරගත යුතුය කියලා කියනවා. එතකොට මේ ඝන සංඥාව පිළිබඳව අවබෝධයක් ඇති කරගත්තොත් තමයි මේ ඒක අපිට දුරු කරන්න පුළුවන්. අන්න එතකොට මේ ඝනයන් මොනවද? සන්තති ඝනය, සමූහ ඝනය, ආරම්භන ගණයේ, කෘත්‍ය ගණයේ කියලා ඝන හතරක් තියෙනවා. ඒ ඝන හතර තමයි මේ වැහිලා තියෙන්නේ. ඒ ඝන හතර අපි හොඳට තේරුම් අරගෙන විග්‍රහ කරගෙන මේ ඝනය, ඝන සංඥාව අයින් වෙන විදිහට අපේ මනස පැවැත්වීම තමයි එක පැත්තකින් මේ විදර්ශනාවෙන් සිද්ධ කරන්නේ. එතකොට මේ සම්මර්සන ඥානයේ ආදී මේ දේවල් වලින් කරන්නේ. එතකොට මේ වැස්ම හරියට තේරුම් අරගෙන විපස්සනාව කරනකොට ඒක හරි පහසුයි. ඝනය බිඳින්න මේ ඝණය කියලා මෙන්න මේ වැහිලා තියෙන දේ මොකද්ද කියන එකක් තේරුණා මේක අයින් වෙන විදිහට මානසිකාර්ය පවත්වන්න කෙනෙකුට පහසුයි. නමුත් විදර්ශනාව මේ ඝන හතර පිළිබඳව යම් කිසි කෙනෙකු නොදැන වුණත් හරියට විදර්ශනාව කරනවා නම් මේ ඝන සංඥාව අයින් වෙනවා. නමුත් ඒක දැනගෙන කරනකොට ඒක වඩාත් අර්ථවත් වෙනවා. එනිසා මං මේ දෙක අතරට මේ සම්මර්සන ඥානය හා උද්‍යාවේ ඥානය අතරට මේ මාතෘකාව පොඩ්ඩක් ඔබට ගෙන ආවේ. එතකොට අපි කෙටියෙන් මම මේක පැහැදිලි කරනවා දැනට. ඊට පස්සේ අපි ප්‍රශ්න සාකච්ඡාවලට යා යුතු නිසා සන්තති ඝනය කියලා කියන්නේ දැන් සන්තතියක් කියලා කියන්නේ සන්තති ඝනය කියලා කියන්නේ මෙතන මේ නාම රූප ධර්මයන් අපි මතකරත්තු නාම රූප ධර්මයන් නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් පවතින දේවල්. හටගත්ත දේ ඒ මොහොතෙම බිඳිලා යනවා. නැවත ආපහු අලුත් අලුත් දේවල් තමයි උපදින්නේ. නමුත් මේ අපි හැම වෙලාවෙම හටගත්ත දේ බිඳලා යන බව නොදන්නාකම නිසා ඒ හටගත්ත දේ ඇති බවට ගන්න. ඒ විදිහට ඇති බවට අරගෙන අපි ඒ දේවල් අතීතේ දැන් අතීතේ හටගත්ත දේ නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙලා නැවත අපිට ස්පර්ශිනේසයක් හට ගන්නවා. හට ගන්නකොට අපි ඒව අර කියන අතීත දේට ගලපලා ගැට ගහලා ඉවරලා අපි ඒවා පිළිබඳව සංකල්ප ඇති කරගන්න. එතකොට ඒක නිරුද්ධයි. නිරුද්ධ වුණාට අපි කියමුකෝ දැන් මේ මොහොතේ රූපයක් දැකලා දැන් අපි වෙනත් සද්දයක් හෝ ගන්ධයක් හෝ අපි පැත්තකට යනකොට මේ දැකපු රූපයත් ඒ අරඹයා පහළ වෙති වේදනා සංඥා සංකාර සියල්ලම නිරුද්ධ වෙනවා. නමුත් ආපහු ඒ රූප සංතතියේ සමාන ප්‍රත්‍ය නිසා ඒ විදිහට උපදිනකොට නැවත ඒක ඇහැට ගැටිලා ඒ පහළ වෙනකොට අපි කියනවා ඉස්සරලා දැකපු එක දැක්කා කියලා අපි හිතනවා. අන්න අර අතීතේක දැන් එකට ගැට ගන්නවා. මෙහෙම මෙහෙම ගැට ගන්න එකට අපි කියනවා සන්තති ඝනේ කියලා. මේ විදිහට අපි හැම දෙයකටම ඉස්සරලා අර නිරුද්ධ වුණත් ඒක අපි නැවත නැවත ගැට ගහ බලනවා. නමුත් අපි දැනගත්තත් නැතත් මේ දේවල් නිරුද්ධ වෙනවා. එතකොට අපි ගත්තොත් අපි කියමුකෝ අපි පුද්ගලයෙක් ඉඳ ගන්නවා, හිට ගන්නවා, ඇවිදිනවා, නිදා ගන්නවා කියන මේ ඉරියව් හතර ගත්තොත්, මේ ඉරියව් හතර ගත්තාම අපි වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගත්තාම එතන තියෙන නාම ධර්ම, නාම රූප ධර්මයෝ නැගිටිනකොට ඒ සියල්ල නිරුද්ධ වෙනවා. අපි අපේ සම්මස්සර ඥානෙදී කතා කරා. ඊට පස්සේ නැගිටලා ඉන්න කෙනා ඇවිදිනකොට මේ තිබුණු නාම රූප ධර්මයෝ සියල්ලම නිරුද්ධ වෙලා තමයි අර ඇවිදිනවා කියන ක්‍රියාව තුළ වෙනම අලුත් අලුත් නාම රූප ධර්මයෝ පහළ වෙන්නේ. ඒ ඇවිදිනවා කියන කාරණාවෙන් අපි නිදා ගන්න ගියොත් ඒ සියලු නාම රූප නිරුද්ධ වෙලා අර නිදා ගන්නවා කියන තුල අපි තුල එතන අලුත් අලුත් නාම රූප ධර්මයෝ පහළ වෙනවා. හැබැයි මේ නිරුද්ධ වීම, ඇතිවීම, නැතිවීම අපි දකින්නේ නැතුව එක පුද්ගලයක අර ඔක්කොම එකක් හැටියට අරගෙන පුද්ගලයා ඉඳ ගන්නවා, පුද්ගලයා හිට ගන්නවා, පුද්ගලයා ඇවිදිනවා, පුද්ගලයා නිදා ගන්නවා කියලා අපි මෙන්න මේ විදිහට සලකා ගන්නවා. අපි එහෙම හිතුවත් එතන තියෙන ඒ අවස්ථාවේ හටගන්නා නාම රූප ධර්මයෝ ඒ තැන නිරුද්ධ වෙනවා. මේක අපි අත ඔසවනවා කියන ක්‍රියාව ගත්තත්, අපි සක්මන කියන කාරණාවක් අතු සක්මනේදී අපි ඇවිදිනවා. ඇවිදිනකොට පයක් ඔසවනකොට ඔසවන්න ඕනි කියලා හිතක් පහළ වෙනවා. ඒ අරමයා වේදනා සංඥා සංකාර පහළ වෙනවා. ඊට පස්සේ ඒක නිරුද්ධ වුණාම ඒ එසවීම ක්‍රියාව කරමින් ඒ රූපය සමගම නාම රූප ධර්මියෝ පහළ වෙනවා. ඒ පහළ වෙනකොට අර ඔසවන්න ඕනේ කියලා හිතිච්චි නාම රූප ධර්මියෝ නිරුද්ධ වෙලා, ඊට පස්සේ ඔසවම් පස්සේ ඒක ඉදිරියට යවනකොට එසවීම වශයෙන් හටගත්තු නාම රූප ධර්මයන් පහළ වෙච්ච නිරුද්ධ වෙලා තමයි ඉදිරියට යැවීම වශයෙන් නාම රූප ධර්මය පහළ වෙන්නේ. කකුල පහත් කරනකොට ඉදිරියට යවපු ඒ නාම රූප ධර්මය සියල්ල නිරුද්ධ වෙලා තමයි පහතට හෙලීම වශයෙන් නාම රූප ධර්මය පහළ වෙන්න. ඒ විදිහට කකුල තියනකොට අනිත් කකුල ගන්නකොටත් මේ විදිහේ ඇතිවීමින් නැතිවීමින් පවතින නාම රූප ක්‍රියාවලිය අපිට පේන්නේ නැති වෙනකොට අර පුද්ගලයෙක් ඇවිදිනවා, සක්මන් කරනවා, එක දිගට පවතින නාම රූප පරම්පරාවක්. එහෙම අපි නාම රූප හැටියටත් නෙවෙයි දන්නේ, පුද්ගලයෙක් එක දිගට ඇවිදිනවා වශයෙන් දකින්න. නමුත් එහෙම දැනගත්තත් එතන තියෙන ඒ නාම රූප ධර්මියෝ ඒ තැන නිරුද්ධ වෙනවා. ඒකට ලස්සන උපමා ටිකක් තියෙනවා. අපි දැන් පහන් දැල්ලක් ගත්තාම, ජල ධාරාවක් ගත්තොත්, විදුලි ආලෝකයක් ගත්තොත්, ඒ වගේම තව අට කතා උපමාවක් පෙන්වනවා. අපි කියමුකෝ ජල ධාරාවක් උඩ මුට්ටියක එල්ලලා, ජලය සහිත මුට්ටියක් උඩ එල්ලලා ලණුවකින් රැහැනකින් එල්ලලා, ඔබ අහලා ඇති මේ කතාව, සිදුරක් යටින් ගහලා ගහන්න සැලසුකොත් මේ ජල ධාරාව ඉරක් වගේ පල්ලහැට වැටෙනවා. දැන් අපිට මේක තනි ඉරක් විදිහට මේ ජල ධාරාව පේනවා. අපි දැන් එකක් හැටියට පේන තැන ජල ධාරා රාශියක් නිතර එනවා. නමුත් එක දිගට තියෙන එකක් හැටියට අපිට පේන්නේ. නමුත් මේක නිරන්තරයෙන් අලුත් අලුත් ජල ධාරාවමයි පේන්නේ. නමුත් ඒක අපිට වැහිලා. හැබැයි දැන් අපි ඕක ටිකක් එහාට මෙහාට පැද්දුවොත් අපිට හිතෙනවා ඒ ජල ධාරාව එහාට මෙහාට යනවා වගේ. නමුත් ලං වෙලා හොඳට බැලුවොත් අපිට පේන්නේ ඒ සිදුර එහාට එහාට යනකොට ඒ තැන ජලය බිමට වැටෙනවා මිසක් ඒ පහතට වැටෙන ජලය ලම්බකව කෙලින්ම පොළොවට වැටෙනවා මිසක් ඒක ජල බිඳුවක්වත් ඉදිරියට යන්නේ නැහැ. ඉස්සරහට යන්නෙත් නැහැ, පිටිපස්සේ යන්නෙත් නැහැ. නමුත් සාමාන්‍ය ඇහින් බලනකොට පේන්නේ අර ජල ධාරාව එහාට මෙහාට යනවා වගේ. නමුත් ඒ තැන ඒවා නිරුද්ධ වී පතිත වෙනවා බිමට. අන්න ඒ වගේ අපි මේ පුද්ගලයෙක් ඇවිදිනවා කියලා අපි සංකල්ප ගොඩනගා ගත්තට මේ නාම රූප ධර්මයෝ අර ජල ධාරාව වගේ ඒ මොහොතේ හටගන්න එක ඒ තැන නිරුද්ධ වෙනවා. නමුත් ඉදිරියෙන් නාම රූප ධර්මියෝ පහළ වෙන නිසා මේ ඇතිවීම නැතිවීම කියන එක අපිට වැහිලා තියෙන නිසා අන්න අර කියපු සන්තතිය. මේ සන්තතියෙන් වැහිලා තියෙන නිසා, ඝණයෙන් වැහිලා තියෙන නිසා, මේ සන්තති ඝණය නිසා ආයතන තියෙන අනිත්‍ය ලක්ෂණය අපිට පේන්නේ නැතුව යනවා. අනිත්‍ය ලක්ෂණය පේන්නේ නැතිව යනවා. ඒ නිසා අපි හිතනවා එක දිගට තියෙන එක ඊයේ දැකපු දේ, පෙරේදා දැකපු දේ, ඊයේ අහපු දේ කියලා අපි හිතනවා. අපි පහනක් එක දිගට පත්තු වුණොත්, අපි පැයක් තිබුණොත් අපිට හිතෙනවා මේ පහන පැයක් පුරා පත්තු වෙනවා කියලා. නෑ, ඒ මොහොතේ දැලි ඒ පහන් සියලු ඉපද ඉපද නිරුද්ධ නිරුද්ධ වී පවතින. ඉතින් අපිට අන්න ඒක පේන්නේ නැහැ නිසා අපි හිතනවා ඊයේ පුද්ගලයමයි අද ඉන්නේ, ඊයේ දැකපු තේ අද දකින්න පුළුවන් කියලා මේ අතීත අනාගත වශයෙන් මේවා සම්බන්ධ කරලා ඒකට ගැට ගහලා මේවා අපි අන්න ඒ විදිහට ඝණයක් හැටියට අතීත අනාගත වර්තමාන මේ ඔක්කොම එකට ගැට ගහලා අපි බලනවා. ඉතින් අන්න ඒ බැලීම තුළ අර මොකද වෙන්නේ, අර අනිත්‍ය ලක්ෂණේ මේ ස්කන්ධයන් තුල තියෙන මේ හටගෙන නිරුද්ධ වෙනවා කියන අනිත්‍ය ලක්ෂණය අපිට පේන්නේ නැහැ. ඒ අනිත්‍ය ලක්ෂණය නොපෙනීම නිසා අපි තුල අර නিত্য විපල්ලාසය වැහිලා, ඒ නිසා අපි තුල රාග, දේශ, මෝහ, ආත්මයි සැපයි කියලා මේ විදිහේ විපරිත අදහස් ඇති කරගෙන කෙලෙස් කර්ම සකස් වෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ කෙලෙස් කර්ම සකස් වෙන්න නම් අර කියන අපි තුල මේ ඝන සංඥාවෙන් වැහිලා තියෙන මේක මතු කරගෙන ඒවා වෙන්වෙන් බලලා මේවා ඇති වෙන නැති වෙන ආකාරය අපි දකින්න. අන්න ඒක තමයි විපස්සනාවෙන් කරන්නේ. එතකොට මේ විපස්සනාවෙන් ඒ විදිහට ඇතිවීම නැතිවීම බැලීම නිසාම අර සන්තති ඝණය මේවා තියෙනවා අතීත අනාගත වශයෙන් සම්බන්ධ කරන එක සම්බන්ධයේ බිඳිලා අතීත දේවල් නිරුද්ධයි. අතීත දේ නැවත වර්තමානෙට එන්නේ නැහැ. ආධ්‍යාත්මික නාම රූප ධර්මියෝ බාහිරට යන්නේ නැහැ. ඒ වගේම බාහිර නාම රූප ධර්මියෝ ආධ්‍යාත්මයට එන්නේ නැහැ. ඒ තැන නිරුද්ධ වෙනවා කියලා මෙන්න මේ විදිහට විසදව ප්‍රකට වෙනකොට අර කියපු සන්තති ඝණය බිඳිලා ගිහිල්ලා නිට්ටයයි ආත්මයි කියන මේ විපල්ලාස අයින් වෙලා අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙලා එයාට අර නිවන් දොර මේ විමුක්ති ద్వාරය කියන එක විවෘත වෙනවා. ඉතින් අන්න ඒ සන්තති ගණයේ පිළිබඳ මම සුළු කොටසක් කතා කරේ. තව අපිට සන්තති ගණයේ සමූහ ගණය කියන එක පිළිබඳ, සමූහ ගණය කියලා කියන්නේ අර ගොඩක් මේ නාම රූප ගොඩාක් තියෙන තැන මේවා එකක් හැටියට ගන්න එක. අපිට දැන් අපි ගමු ඇහැට රූපයක් පේනකොට මේ රූපය අපිට වර්ණ රූපය විතරයි පේන්නේ, වර්ණ සටහන් මේ ඔක්කොම එකතු කරලා ගෙඩි පිටින් මේ එකක් හැටියට ගත්තට අපි ධර්මයට අනුකූලව මෙතන රූප කොච්චර තියෙනවද? රූප 8 20ක් මෙතන තියෙනවා. එහෙම නැත්නම් ධාතු වශයෙන් ගත්තොත් අපි ධාතු කොටස් අපි 42කට බෙදුවා, කුණුප කොටස් වශයෙන් 32කට බෙදුවා. මේ කොටස් කොටස් බැලුවොත් අපි කෙස් කියන කොටස ගත්තොත් මේකේ මොන තරම් කොටස් ටිකක් තියෙනවද? අපි මේ රූපේ පැත්ත විතරක් ගත්තොත්, නාම ධර්ම පැත්ත ගත්තොත් අන්න ඒ විදිහේ නාම ධර්ම ගත්තත් මේ එක හිතක් පහළ වෙන්න, කුසල් හිතක් පහළ වෙන්න අඩුම ගානේ ඒ හිතත් සමග නාම ධර්ම 33ක් 34ක් වත් ඉපදිය යුතුයි චෛතසික ධර්ම. එතකොට තමයි මේ හිතක් කුසල් සිතක් වෙන්නේ. නමුත් මේ එකක්වත් අපිට පේන්නේ නැහැ. මේ ඔක්කොම සමූහයම එකක් හැටියට වහගෙන ඉන්න ඝණයක් තියෙනවා. අන්න ඒක තමයි ඝණය. තමයි ඒක අපිට තව ගොඩක් කතා කරන්න තියෙනවා. අමොත් අපිට සාකච්ඡාවට ඉඩ අවකාශ තියලා මම මේවා කෙටි විස්තර කරගෙන යන්නේ. එතකොට සන්තති ගණය, සමෝහ ගණය, ඊට පස්සේ කෘත්‍ය ගණය, කිච්ච ගණය. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ විවිධ කෘත්‍යයන් කරන්නේ. එතකොට චක්කු විඥාණයෙන් දැකීම කෘත්‍ය කරාට ඒ හිතට බෑ ඒක හැඳිනීමේ කෘත්‍ය කරන්න. චක්කු විඥාණයට පුළුවන් කමක් නැහැ. ඒකේ තියෙන අපි කතා කරපු මේ ආස්වාදයේ දැනගැනීමේ, සැපයේ දැනගැනීමේ ඒ විඳීමේ කෘත්‍ය චක්කු විඥාණයට කරන්න බෑ. ඒ වගේම වේදනාවට ඒ විඳීමේ කෘත්‍ය කරාට ඒ වේදනාවට බෑ රූපය දැකීමේ කෘත්‍යයන්, හඳුනා ගැනීමේ කෘත්‍යය. ඒ නිසා මේ නාම ධර්මයන්ගේ, රූප ධර්මයන්ගේ වෙනස් වෙනස් ඌම ඕනට ආවේනික කෘත්‍ය රාශියක් තියෙනවා. ඒ කෘත්‍ය ඔක්කොම එකතු වුණාම තමයි අපිට ප්‍රතිඵලයක් හැටියට යමක් පේනවා කියන කාරණාව වෙන්නේ. ඉතින් මේ කෘත්‍ය ඔක්කොම අපි ඔක්කොම එකට කරලා අරගෙන මම දකිනවා, මම හඳුන්වනවා, මම විඳිනවා කියලා ඔන්න ඔය විදිහේ විපරිත අදහස් ටිකක් ඇති කරගෙන ඉන්නවා. ඇයි අර කෘත්‍ය ඝණය වෙදිලා විවර වෙලා පේන්නේ නැති නිසා. ඊට පස්සේ ආරම්භන ඝණය. ආරම්භන ඝණය කියලා කියන්නේ අරමුණු. එතකොට විවිධ අරමුණු තියෙනවා අපිට. එතකොට ඇහැට රූපයක් ගැටිලා හම්බෙන අරමුණ රූප ආරම්භණයක්, සද්දයක් හම්බෙන සද්ද ආරම්භණයක්, ගන්ධයකදී ගන්ධ ආරම්භණය. එතකොට මේ රූප වශයෙන් ගත්තොත් වෙන වෙනම රූප ධර්ම, රූප ආරම්භණය, සද්ද ආරම්භණය, ගන්ධ ආරම්භණය, රස ආරම්භණය කියන වෙන වෙනම අරමුණු ටික නමුත් අපි මේ ඔක්කොම එකට ගැට ගහලා දකින දේම අහන්න පුළුවන්, අහන දේමයි මගේ කයට ගැටෙන්නේ, අහන දේෙන් දකින දේනුයි මේ රස දැනෙන්නේ, ඒ දකින දේ ගැනයි හිතන්නේ කිය කියා අපි මේ අර වෙනස් වෙනස් අරමුණු අපි ඔක්කොම එකට ගැට ගහලා ගැට ගහගත්තාම මොකද වෙන්නේ? මේකෙන් අපි තුල විපල්ලාසයක් ගොඩ නැගිලා ආත්ම සංඥා, නිත්‍ය සංඥා, ලෝභ දේශ මොහ ඇති වෙනවා. මොකද ඇහෙන් බලලා ගත්ත දේ ඊට පස්සේ මේකට අනුව අපි මේක අල්ලනකොට වෙන එකක්. ඒක අපි කන දෙයක් නම් මේ කනකොට දැන රසය වෙන එකක්. මේ රසයත් එක්ක අර දැනෙන සැපය අපි අර ඇහෙන් බඩන රූපෙට ගැට ගහව මේ ඔක්කොම ගොඩක් වශයෙන් උපාදාන වශයෙන් මේවා එකිනෙකට සම්බන්ධ වෙලා පැටලිලා ලෙහන්න බැරි තත්ත්වයට පත් වෙනවා. ඉතින් අන්න ඒක තමයි මේ මොකද්ද මේ ආරම්භන ගණයේ කියලා කියන්නේ. ඉතින් ඒවා අපි ටිකක් ඊළඟ සැරේ කතා කරමු. මේ ඝන පිළිබඳව ඔබට මේක පිළිබඳව ප්‍රමාණවත් නම් අපි ඉදිරියට අපිට යන්න පුළුවන් උදයබ්බේ ඥානෙ කියන එක අපි ඒක මේ සාකච්ඡා වාරයේදී යොදාගමු. එහෙම නැත්නම් මේක තව ටිකක් අපිට බෙදලා උපමා අරගෙන කතා කරන්නත් පුළුවන්. හොඳයි, ඒ විදිහට තමයි මේ ඝනය කියන එක අපිට විස්තර කරන්නේ මේ කෙටියෙන්. එතකොට මේ ඝනයන් පිළිබඳවත් අපි දැනගෙන මේවා හොඳට බෙදලා විමසලා අරමුණක් ඔස්සේ තියෙන වැස්ම අයින් කරොත් තිලක්ෂණය කියන එක පහළ වෙලා නিত্য සංඥාවන් දුරු වෙලා විමුක්ති ద్వාරය අපිට ඉඩ හැරිලා මාර්ගයක් උපදින්න මේ බොහෝ උපකාර දේවල් හැටියට සලකනවා. ඉතින් ඒ නිසා දැනට මගේ මේ විස්තර කිරීම හා සාකච්ඡාව સમાપ્ત කරනවා. ඉතින් මේ අනුසාරයෙන් හෝ පෞගිය දේවල් තුල හෝ ඔබට ඇති වෙලා තියෙන ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ සඳහා ඊට අවකාශ සැලසෙමින් මගේ ධර්මානුශාසනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි, සම්මා සම්බුදු සරණයි.
අවසරයි අනිත්‍ය ප්‍රශ්න සකස් කරගන්නකම් ස්වාමීන් වහන්සේ අර විපල්ලාස ධර්ම ගැන ඔබ වහන්සේ සඳහන් කළා. ඒ විපල්ලාස ධර්මවලදී ආපෝ නැවතත් සංඥා චිත්ත දිට්ඨි කියලා ඒව නැවතත් කොටස් වලට බෙදෙන බවක් තේරෙනවා. ඒ වගේම අපේ අර ක්ලේශ කෙලෙස් අඩු වෙනකොට එක එක මට්ටමින් අඩු වෙන බවකුත් අහලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අද දවසට ඒක සුදුසුන අද දවසේ හෝ ඉදිරියේදී හෝ ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමීන්
වහන්සේ. ඒක අපි ආරම්භයක් වශයෙන් පැහැදිලි කරමු. මේකේ යම් තව කරුණු ටිකක් තිබුණොත් අපි ඉදිරියේදී කතා කරමු. එතකොට එතන විපල්ලාස කියලා ගත්තාම විපරිත අදහස් විපර්යාස කියලා කියනවා මේවට තවත් විදිහකින්. එතකොට යමක් පවතින දෙයක් විපරිතව ගැනීම තමයි මෙතන විපල්ලාස කියන්නේ. එතකොට විපල්ලාස හතරක් පිළිබඳව අපි ශාසනය උගන්වනවා. නිත්‍යයි, ආත්මයි, සැපයි. ඊට පස්සේ නිත්‍ය, ආත්ම, සැප, ඊට පස්සේ මොකද්ද අපිට එන්නේ? සුඛය කියන එක.
මේ
සුභ සුභ සමාවෙන්න සුභයි කියන එක. මෙතකොට මේ විපල්ලාස හතර තමයි. එතකොට ඒ කියන්නේ අර අසුභ දේ සුභයි කියලා ගන්නවා, දුක් දේ සැපයි කියලා ගන්නවා, අනාත්ම දේ ආත්මයි කියලා ගන්නවා, අනිත්‍ය දේ නිත්‍යයි කියලා විපරීතව ගන්නවා. එතකොට මේ විපල්ලාස හතර අපි හිතේ ගොඩනගෙනවා කොටස් තුනකින්. ඒක තමයි මේ අපේ මහත්මයා මතක් කරේ. ඒ අපි තුල අපි කියමුකෝ අනිත්‍ය දේ නිත්‍යයි කියලා ගන්න විපල්ලාසය අපිට සංඥා මට්ටමිනුත් එන්න පුළුවන්, චිත්ත මට්ටමිනුත් එන්න පුළුවන්, දිට්ඨි මට්ටමිනුත් එන්න පුළුවන්. එතකොට ඒ අනිත් ධර්මය අහන්න පෙර අසෘතවත් කෙනා මේ හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණාව දන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා මේවා නිත්‍යයි කියලා ගන්නෙ දෘෂ්ටියෙන්මයි. එතකොට ඒ විපල්ලාසයේ දිට්ඨියෙන් ගන්නවා. ඊට පෙර මෙයාට ඒ විපල්ලාසයේ පිළිබඳ සංඥාවක් ඇති වෙනවා. සංඥාවක් කියලා කියන්නේ සාමාන්‍ය දුරු කරන්න පුළුවන් ස්වභාවය. ඒක අපි පැහැදිලි කරගත්තොත් අපි කියමුකෝ හඳුනනවා කියන එක මේක දුරු කරන්න පුළුවන්. කුඩා දරුවෙක් අපි මණිකක් හඳුනනවා වගේ ඒ වගේ අදහසකින් මේක පිළිබඳව ඇති කරගන්න පුළුවන් සංඥාව කියන එක. ඒක සාමාන්‍ය ඕලාරිකම අදහස, ඒ කියන්නේ බලවත් අදහසක් නෙවෙයි. නමුත් සංඥා මට්ටමින් මේක තියෙනවා. එතකොට ඒක සංඥා විපල්ලාසය කියලා. නමුත් මේක අයින් කරගන්න පුළුවන්. නමුත් රැවටිලා තියෙන හඳුනන ආකාරය. චිත්ත මට්ටම කියන එක ඊට වඩා ටිකක් ඊට වඩා බරපතල තත්වයක්. ඒක හරියට අර උපමා වලින් පෙන්න සංඥා චිත්ත කියන එක අර ගැමියෙක් මේ මැණිකක් හඳුනනවා වගේ කියලා. මේක විසුද්ධි මාර්ග වෙන සංඥා විඤ්ඤා පඤ්ඤා කියන එකට. එතකොට ඒ සංඥා විඤ්ඤා කියන එක මෙතෙන් ගන්න පුළුවන්. ඒක දෘෂ්ටිය කියලා කියන්නේ ඒක හරියට ඒ විදිහටම ඒක එහෙමමයි කියලා ගන්න එක. දැන් ගැමියා මැණික හඳුනාගත්තට ඔහු ඒක හරියට නෙවෙයි හඳුනාගත්තේ. මේක පිළිබඳව රවට්ටලා ඉවරලා ඔහුගේ හිත වෙනස් කරලා මේ අරමුණ වෙනස් කරන්න පුළුවන්. ඊටත් වඩා කුඩා දරුවා හරිය නොදන්නා කෙනා තුළ තියෙන ඒක ඊටත් වඩා පහසුවෙන් අයින් කරන්න පුළුවන්. නමුත් මේක පිළිබඳව මැණික් වෙලෙන්දෙක් දකින ආකල්පය මේ මැණික පිළිබඳව ඔහු ඒක අතගාලා ස්පර්ශ කරලා ගන්න අදහස තව කිසි කෙනෙකුට අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඔහු වංචා කරලා ඒක ඔහු බැසගෙන ඉන්නේ මේක මෙහෙමමයි කියලා. අන්න ඒ වගේ මේ අපි තුල හම්බෙන රූප, ශබ්ද, ගන්ධ, රස ආදී මේවා අරඹය ඔය විපල්ලාස හතරටම සංඥා, චිත්ත, දිට්ටි කියන මට්ටමින් කෙලෙස් ඇති වෙනවා. එතකොට සෝවාන් වෙනකොට එතකොට ඔතන විපල්ලාස තියෙන 12ක් අර හතර තුනෙන් වැඩි කරාම 3 අර හතර 12යි. එතකොට මේ 12යින් විපල්ලාස 8ක්ම දුරු වෙනවා සෝවාන් නම් පස්සේ. එතකොට දිට්ටි මට්ටමේ නিত্যයි, ආත්මයි, සුබයි, සැපයි කියලා ගන්න දිට්ටි මට්ටම සියලු විපල්ලාසයන්ගේ අයින් වෙනවා. ඊට පස්සේ සෝවාන් නම් පස්සේ ඊට පස්සේ අර අනාත්මදේ ආත්මයි කියලා ගන්න සංඥා චිත්ත දිට්ටි කියන මේ සියල්ලම අයින් වෙනවා. ඉතින් මේ විදිහට අපිට මේ විපල්ලාස ඔය විදිහට හතර ආකාරයකට ගොඩනැගිලා ඒක දොළොස් ආකාරයට යොමු වෙනවා. ඒක ඉතින් අපිට ධර්මයේ සඳහන් වෙනවා නෙත්තිප්පකරණේ පිටක උපදේශය වගේ මේ දොළොස් ආකාරය පිළිබඳව. ඉතින් මේ ඒවා අපි තුල තියෙන මට්ටම් අනුව මේ තමයි ඒවා ගොඩනැගෙන්නේ. නම් සංඥා චිත්ත කියන විපල්ලාසයන් අයින් කරගන්න පුළුවන්. දෘෂ්ටිසහගත විපල්ලාසය අයින් කරගන්න දර්ශනයක්ම ඕනේ. තථාගත ධර්මයම ඕනේ දෘෂ්ටි විපල්ලාසය අයින් කරගන්න. ඉතින් ඒ නිසා අපි ඒක පිළිබඳව තව ටිකක් ඕන නම් ඉදිරි සාකච්ඡාවලදී සාකච්ඡා කරමු. නමුත් දැන් මෙතන මම අර මාතෘකාව විස්තර කිරීම වශයෙන් තමයි සිද්ධ වෙන්නේ.
බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි ප්‍රසන්න මහත්මිය.
අපුරුෂයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙකට වැඩිය විදිහට ඉදිරිපත් කරන වහන්සේ ජීවිතයට සම්බන්ධ කරලම මේ සම්මුතිය ඉඳ ගැනීමට මේ දේශනාව සම්බන්ධ කරපු විදිය බොහොම ප්‍රයෝජනයි. මම හිතන්නේ විශේෂයෙන්ම මේ ධන සතර ගැන විස්තර කරපු එකින් හොඳටම තේරෙනවා මේ ඝන සතර ඉඳ තමයි අපිට මේවා හරියට මේ සම්මාර්ෂණ ඥානයේ නිවිලම් උද්‍යාපඥානයේ වගේ දේවල් පැහැදිලිව පේන්නේ නැතිල දැකිලා තියෙන ගතිය පේන්නේ කියලා ඉන්න බොහොම වටිනා අභිවහන්සේ ඒක සම්බන්ධ කරගත්තේ එකගෙන ඉරුවන්සන්.
නැයි තව කාටද එකතු වෙන්න පුළුවන්?
සෝනා සේවකර නැහැ.
ඔව් මම.
මට පොඩ්ඩක් අර මිත්‍යා දෘෂ්ටිය ගැන තමක් දැනගන්න තියෙනවා. දැන් මිත්‍යා අපි සාමාන්‍යයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම බව අපි දකිනවා සාමාන්‍යයෙන් වගේ ධර්ම දේශන අහනකොට මන කැමති දර්ශන කරනකොට වගේ අවස්ථාවලදී. නමුත් හුඟක් වෙලා අපේ ජීවිතය සාමාන්‍ය සැරිසරනකොට අපි පුරුද්දරුකම නිසා අපි හැමනෑම ඒ නිත්‍ය සුභ ආත්ම සන්නායෙන් ගන්නවා දේව. එතකොට ඒ අවස්ථාව දැන් අපිට දැන් මේ කියවෙච්ච හැටියට මිත්‍ය දෘෂ්ටියක අපි
ඉන්නේ.
එතකොට තමයි අපි මිත්‍ය දෘෂ්ටිකයා කියන ගණයට වැටෙන්නේ. එහෙම නැත්නම් සම්මාදෘෂ්ටික හැටියට ගන්නේ.
ඒ අරමුණේදී ඔහු මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. හැබැයි මතක තියාගන්න මේ දෘෂ්ටිය තියෙනවා ගොහ වර්ග. දෘෂ්ටිය තමයි. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිය කියලා එක්කත් තියෙනවා. ඊටවද අරි අකිරිය දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය. ඉතින් මේ මේවා බරපතල දෘෂ්ටි. මේවා ඇතිවෙච්ච කෙනා අනිවාර්යෙන් මේ මේ නිරයට යනවා. නමුත් මේ අපි තුල තියෙන ආස්වාද දෘෂ්ටිය කියන එක ධර්මය දන්න අය තුලත් ඇති වෙන සිද්ධියක්. ඉතින් මේක නියත මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි, නමුත් මිත්‍යා දෘෂ්ටියක්. ඒකයි වචනේ අපි අර නියත මිත්‍යා දෘෂ්ටි කියන එකට ගලපගන්න එපා. නමුත් මෙතන ඇයි දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක් කියලා කියේ? අදහස වැරදි නිසා. අපි ඒ උපදින සැපය රූපය තුලින් මතුවලා ආපු එකක් කියලා හිතන එකම දෘෂ්ටියක්, හිතන එකක්. ඒ නිසාමයි අපි රූපයට ඇලෙන්නේ, රූපය කෙරෙහි කර්ම සකස් වෙන්නේ. ඒ ලෝභය අනිවාර්යෙන් මේ සැපය රූපෙන් එනවා කියන කාරණාව තුල ලෝභය සකස් වෙනවා. ලෝභයෙන් කවදාවත් එයාව සුගතියකට උපද්දවන්නේ නැහැ. හැබැයි පසුව ඔහුට ඒක වෙනස් කරගන්න පුළුවන්. මේ ආස්වාද දෘෂ්ටිය කියන එක මහා බරපතල දෘෂ්ටියක් නෙවෙයි, නියත මිත්‍යා දෘෂ්ටිය තුල. ධර්මයේ තියෙන කෙනා මේකේ ආදීනව බලලා අයින් කරගන්නවා. ඒක වෙනම කතාවක්. නමුත් ඔහු ඒ දෘෂ්ටියෙන් යුක්තව හිටියොත්, ඒ හිතෙන් ඔහු මරණාසන්න මොහොතේ ප්‍රතිසන්දි ගත්තොත්, ඔහු අනිවාර්යයෙන් යන්නේ නිරය හෝ සතර තිරිසන් අපායේ දැනකට. ඉතින් අන්න ඒ කාරණාව තමයි මම මතක් කරේ. ඉතින් එහෙම කියලා දැන් අපි ওই දෘෂ්ටිය ආවා කියලා අපේ මහත්මයා ඇහුවේ. දැන් ඔහු අපි කියමුකෝ ධර්මය අහපු කෙනෙක්, ශ්‍රුතවත් ආර්ය ශාවකේ, එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක් කියන මේ ශාසනයේ කියන සිව්වන පිරිසට අයිති නැති කෙනෙක්ද කියලා ඇහුවොත් නෑ, එහෙම කියන්න බෑ අපිට. මොකද ඔහු ඒ කියන්නේ හොඳින් බණ භාවනා ප්‍රගුණ කරන කෙනාටත් මේ ආස්වාද දෘෂ්ටිය කියන එක ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක දෘෂ්ටිය විවිධාකාරයෙන් ඇති වෙනවා. නමුත් දෘෂ්ටිය ඇති වෙච්ච අවස්ථාවේ ඔහු දෘෂ්ටි සහගත පුද්ගලයෙක්. එබඳු දෘෂ්ටියෙන් ඔය කතා කරනවා නම්, ක්‍රියා කරනවා නම්, ඒ ඔක්කොම කෙලෙස් සහිතයි, ලාමකයි. ඒ නිසා ඒ අහන අයටත් තමන්ටත් අහිත පිණිස දුක් පිණිස පවතින්නේ. මොකද ඒ මාර්ගයේ වැරදි නිසා. මේ මං කතා කරන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨියට සාපේක්ෂව නෙවෙයි, ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂවයි කතා කරන්නේ. ඉතින් අන්න ඒ නිසා ඒ පදනම මත තමයි මං ඔක මිත්‍යා දෘෂ්ටිය, ඒක ආස්වාද දෘෂ්ටිය කියන එක අර වගේ ටිකක් සැරට කතා කරේ, මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට සාපේක්ෂව. ඉතින් ඒක ඇති වුණා කියලා ඔහු අර අපි කතා කරන අර හංවඩු ගහන අර වෙනත් තීර්ථක වලට ගියපු මේ ශාසනයෙන් අයින් වෙච්ච මේ මිත්‍යා දෘෂ්ටියේ කන්න තීර්ථකෙක් කියන ඒක නෙවෙයි, ඒකට යන්නේ නැහැ. ඔහු බණහන ධර්ම ශ්‍රවණය කරන පුද්ගලයෙක්. නමුත් වරින් වර මේ දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. ඒක මේ ලෝකෝත්තර මාර්ගයට හානියක්.
උසරයි ස්වාමීන් වහන්සේ, දැන් මේ මහත්ය ප්‍රශ්නෙටම සම්බන්ධව දැන් ගාක් දැනට ඉපදිලා ඉන්න මිනිස්සු අන්‍ය ආගමිකයෝ එම මිනිස්සු විදිහට ඉපදිලා ඉන්න අය කියන්නේ යම් කිසි සම්‍යක් දෘෂ්ටියක් ඉඳගෙනනේ එහෙමනම් ඉපදිලා තියෙන සතර අපායවත්
එතන සම්මාදිට්ඨිය කියලා කියන කම්මස්ස කතා සම්මාදිට්ඨිය. එතකොට එතනදී කර්මය, අපි කර්ම නිධානය කියන එකක් කතා කරා. අපි ගන්න අරමුණු ආගම හෝ මේ පුද්ගලයා කවුද කියන එක නෙවෙයි මෙතන කර්මයට බලපාන්නේ. එතකොට ඒ පුද්ගලයා තුළ ඒ අරමුණු ඔස්සේ සකස් වෙන්නේ අලෝභ අධේ සමෝහ චේතනා නම් ඒකට කියනවා කුසල්. එතකොට ඒක ප්‍රතිසන්දියේ දිසියේ වුණොත් ඒකෙන් හැම වෙලාවෙම මනුස්ස උප්පත්තියක් දේව උප්පත්තියක් මේ ගෙනත් දෙන්නේ. මොකද අලෝභ අධේ සමෝහ චේතනා ඇති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ, අන්‍යාගමිකයෙක් යාචකයෙකුට යමක් දෙනවා. එතකොට ඒ දීම තුළ ඔහු ලෝභ දේශ අත්හැරලා අලෝභ ආදේශ සිතින් දෙන්නේ. හැබැයි ඔහුගේ අදහසක් තිබුණේ නැත්තම් මේ දීම තුල මේකෙන් මන් තුල මෙහෙම චේතනාවක් සකස් වෙලා කර්මයක් සකස් වෙන මේකෙන් මට අනාගතයේ ඉෂ්ට වූ විපාක උපද්දවන්න පුළුවන්කමක් තියෙනවා කියලා දන්නවනම් ඒක ඥාණයෙන් යුක්තයි. ඒක දන්නවනම් ඥාණය යුක්ත නැහැ. ඒකට ඥාන විප්‍රයුක්තයි. ඒකට ඒ නිසා ඒ කුසලය ඥාන සම්පයුක්තවත් වෙන්න පුළුවන්, ඥාන විප්‍රයුක්තවත් වෙන්න පුළුවන්. එතකොට යම්කිසි කෙනෙක් මේ කර්මයේ විපාකය විශ්වාස කරන කෙනෙක් නම් ඒ අදහසින් දුන්නොත් මේක වෙනත් ආගමක කෙනෙක් වෙන්න පුළුවන්. බෞද්ධයෙක් නොවෙන්න පුළුවන්. නමුත් ඔහු කර්මයේ විශ්වාස කරන, කර්මය ක්‍රියාව විශ්වාස කරන කෙනෙක්. ඒ අදහසින් අර යාචකයාට යමක් දෙනවා. ඒ තුල ඔහු තුල අලෝභ දේ සමෝහ සකස් වෙනවා. ඒ නිසා ඔහුට මනුස්ස ලෝකේ සුගතියක් ලැබෙනවා. ඒ වගේම අපිට ඒක ඉතාම උසස් අයුරින් අපිට මේ ශාසනීය ධර්මයේ තුල දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා බොහෝ විට එකයි අර මේ අන්‍ය ආගමිකයන් ඇතැම් අය තුළ මේ කර්මය පිළිබඳ විශ්වාසයක් නැත්තම් ඒක තමයි බොහෝම අනතුරුදායක. එතකොට එයා තුළ හැබැයි ඒත් ඔහු තුළ අලෝභය අද්වේෂය ගොඩ නැගිලා හිත් පහළ වෙන්න පුළුවන්. ඒ හිත් පහළ වුණාම ඒකට අකුසලයක් කියලා අපිට කියන්න බෑ. නමුත් ඒක අධිහේතුක කුසල කර්මයක්, ඥානයකින් තොර කුසල කර්මයක්. ඒ නිසා ඒ වගේ දෙන උප්පත්ති එච්චරම් හොඳ දේවල් නෙවෙයි. ආජාති අන්ධ ජාති බදර අංග විකල මන්ද පුත්තිකාති මේ වගේ උප්පත්ති තමයි ගෙනත් දෙන්නේ. ඉතින් ඔනෝයි විදිහට තමයි ඒක අපිට මේ ආගමක් හෝ දෘෂ්ටියක් කියන තැනින් නෙවෙයි. කෙනෙක් නියත මිත්‍යා දෘෂ්ටිය ආරම්භ තියෙනවනේ ඒකෙම බැසගෙන ඉන්නවනේ. ඊට මෙහා කෙනා ওই දෘෂ්ටිය වරින් වර ඇති වෙනවා නැති වෙනවා, ඔය දුර කුසල් සිතුත් පහළ වෙනවා, ඔය දෘෂ්ටිත් වරින් වර පහළ වෙනවා. මේ අතරතුර යම් කිසි කෙනෙක් කුසල් සිත් පහළ වුණොත් ඒකට අනුව මරණාසන්න මොහොතේ ඒක සිහි වුණොත් ඔහු සුගතිය යනවා. ඉතින් ඔය වැඩපිළිවෙල තමයි ඉතින් ඔය තුල තියෙන්නේ.
සයින්හස මේ වහන්සේ පැහැදිලි කරලා දුන්නා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම තියෙන වැදගත්කම. ඒතර සයින්හස දැන් ස්කන්ධවල අනිත්‍ය භාවය බලනකොට අපිට අනිත්‍යයි කියලා වැටහෙනවා නම් ඒක එතකොට අනිත්‍ය නිසා දුක්ඛයි, අනිත්‍ය වූ දුක්ඛ වූ දෙයක් අනාත්මයි කියලා එහෙම ඒ විදිහට මෙනෙහි කිරීම මදි වගේ කියලා තේරෙන්නේ ඒ දේශනා වේ මේ අර්ගණ සංඥාවෙන් වැහිලා තියෙන නිසා අනාත්ම ලක්ෂණය හුඟක් පවතිනවා කියලා. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් 44 ආකාර විපස්සනා වගේ ඒ වගේ දේවල් කරනකොට ඊට අමතරව මේ අයි ඝන සංඥාව ගැන කියන්නේ මේ අර කොටස් කර කර බැලීම ඒකත් කරන්න ඕනේද? ඒ මේ ඒ තුනම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තුනම විදර්ශනා කරන්න ඕනේද? එහෙම නැත්නම් අනිත්‍ය ලක්ෂණේ ප්‍රකට වෙනකොට අනිත්‍යවට කොහොමද වෙන්නේ කියලා පොඩ්ඩක් එතන පැහැදිලි කරලා දෙනවනම් බොහොම
හොඳයි. එතකොට ඒ අපිට 44 ආකාර විපස්සනා ක්‍රමයේ 40 ආකාරයට පෙන්වන්නෙම තිලක්ෂණයම තමයි. තවත් ඒක විවිධාකාරයෙන් අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ ආදී වශයෙන් මේ අනිත්‍ය ලක්ෂණයට ඕකේ කොටස් ටිකක් තියෙනවා, දුක්ඛ ලක්ෂණයට කොටස් ටිකක් තියෙනවා, අනාත්ම ලක්ෂණයට කොටස් ටිකක් තියෙනවා. ඒතකොට මේ කොටස් වැඩිපුර තියෙන්නේ ඒ එක ලක්ෂණයක්ම ප්‍රකට වීම සඳහා විවිධ එක එක කෙනාට තේරෙන ආකාරයෙන් ඒ වගේ ලක්ෂණ පෙන්වලා දීම තමයි එතනදී කරන්නේ. ඒ පරමාර්ථ ධර්මයන්ගේ තියෙන සැබෑ ලක්ෂණම විවිධාකාරයෙන් මතු කරලා දෙනවා. මුලින් මේවා අපිට මේ අපේ තියෙන මේ විවිධාකාරයෙන් බැසගෙන තියෙන මේ උපාදානයන් කෙලෙස් අයින් කරගන්න මේ සියල්ලම අවශ්‍ය නැහැ. තමන්ට යම් යම් ආකාරයෙන් මේ වගේ අර ස්කන්ධයන් පිළිබඳව කලකිරීම, නොඇලීම, මිදීම ඇති වෙනවනම් ඔය තුලින් තමන්ට ගෝචර මේ විදිහට බලනකොට මේක කෙලේ කලකිරෙනවා කියලා අපිට වැටහෙන කොටස් ටික අරගෙන ඒව නැවතර භාවිතා කිරීම තමයි ක්‍රමය මුල් කාලේදී. ඒකද මොකද අපි තුල ඒ හොඳට විදර්ශනා ඥානය තව පදනම් වෙලා නැති නිසා. මෙහෙම කරගෙන යනකොට මේක කාලයක් කරනකොට ක්‍රමානුකූලව තමන්ට මේ ලක්ෂණ ත්‍රයෙන් එකක් වැටහෙනවා. එක්කෝ අනිත්‍ය ලක්ෂණ, එක්කෝ දුක් බව. මේ ඔක්කොම දුකයි නේද, දුක් ගොඩක් නේද තියෙන්නේ කියන එක ප්‍රකට වෙන්න ගන්න. එහෙම නැත්නම් අනිත්‍ය ලක්ෂණේ ප්‍රකට වෙනවා, එක්කෝ අනාත්ම ලක්ෂණේ ප්‍රකට වෙනවා. ඉතින් මේ ප්‍රකට වෙන ලක්ෂණය ඔස්සේ මනස පැවැත්වීම තමයි ඊළඟ කරන ක්‍රමවේදය. ප්‍රකට වෙන ලක්ෂණය ඔස්සේ මනස පැවැත්වීම. එතකොට ඒක අපි මම හිතන්නේ දේශනාවලදී මතක් කරා, යමෙක් අනිත්‍යයි කියලා දැක්කොත් ඒ යමක් අනිත්‍යයි නම් ඒක දුකයි කියන එක ඔහුට වැටහෙනවා. යමක් අනිත්‍යයි නම් දුකයි නම් ඒක මම මගේ කියලා ගන්න සුදුසුද, එහෙම ගන්න බෑ නේද කියන අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ඉතින් ඒ නිසා එක ලක්ෂණයක් බැලීම තුළ අනිත් ලක්ෂණයොත් ඔහුට වැටහෙනවා, අවබෝධයට ලක් වෙනවා. නමුත් ඔහුට ප්‍රකට වෙන දේ ඔස්සේ බහුලව මානසිකාරයේ පැවැත්වීම සුදුසුයි. මොකද ඒ සංස්කාර ධර්මයන් කෙරෙහි එක ලක්ෂණයක් අනිත්‍ය ලක්ෂණය හෝ දැකලා ඒ සංස්කාරයන් කෙරෙහි කලකිරුනොත් ඔහු ඒකේ වෙනත් ලක්ෂණයක් නොදැනගත්තා කියලා ඒකට අය ඇලෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි එකක් දැක්කොත් අර මම මුලින් මතක් කරේ යම්කිසි කෙනෙක් මේ ශරීරයේ පටවි ධාතු සමූහය දැකලා මේ පටවි ධාතු ටික සත්වෙක් පුද්ගලයෙක් නෙවෙයි කියලා හොඳ ප්‍රත්‍යක්ෂයක් ඇති කරගත්තොත් එහි තියෙන ආපෝ තේජෝ වායෝ ටික පුද්ගලයෙක් කියලා ගන්නෙ නැහැ. ආන්න ඒ වගේ එක ලක්ෂණයක් දැක්කොත් අනිත් ලක්ෂණයෝද ප්‍රකට වෙනවා. නමුත් මුලින් අර අපි තුල තියෙන විවිධාකාරයේ ඉස්මතු වේ පවතින කෙලෙස් විස්කම්බණය කිරීම සඳහා අර කියපු කොටස් 40න් ඒක ගෙවෙන ආකාරයේ තමන්ට ගෝචර කොටස් ටිකක් අරගෙන බැලුවාන එක තමයි හොඳ. එතකොට හොඳට ඒ වගේ ආදීනව පේන්න පේන්න, ලක්ෂණ පේන්න පේන්න මේවා කෙරෙහි අපි තුල ඒවා කෙරෙහි අර ඇලීම, බැඳීම, ගැටීම අයින් වෙලා යනවා.
තවත් විශේෂ දෙයක් අර ඔබාසයක් අර ඉස්සලා සඳහන් කරා මිත්‍යා දෘෂ්ටිකෙන් දෙන දානය ගැන. මේ දානය ආනිසංස ඇත්තටම ඇති වෙන්නේ ඒ අවශ්‍යතාවය මතද, එහෙම නැත්නම් ඒ දෙන කෙනාගේ දානය මතද, يعني දෙන කෙනාගේ චිත්ත සංකල්ප මතද? يعني උදාහරණයක් ලෙස සම්මානස අපිදම මැරෙන්න යන ත්‍රිසම්පතේ කියන බල්ලෙක් වගේ අපි ඒ සතාට දානයක් දෙනවා. ඒක සඳහා ඒ අමතරවම සාමාන්‍යයෙන් කියන හොඳ සම්ය දෘෂ්ටි උත්ලේවට අපි දානයක් දෙනවා. ඉතින් ඒ ලොකු අවස්ථාවක් නැති වුණා වුණා. ඉතින් ඕරක අවස්ථාවකදී අපේ දාන ආනිසංසය කොහොමද කරපගන්න ඕන ස්වාමීන් වහන්සේ? එනවා තමයි.
මං කියන්නේ ඒක දන්නවා මං හිතන්නේ මේ එක ටිකක් අනිත් අයටත් උපකාර වෙයි කියලා වෙන්න ඇති අහන්න ඇත්තේ. ඒක නොදැනා ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් මේ ඇත්තටම මේ අපි දන්නවා මේ ශාසනයේ මේ කුසලයක් මහත්ඵල වෙන්න හේතු වෙන්නේ මේ ප්‍රතිග්‍රාහක පක්ෂය හා පිළිගන්නා පාර්ශවයේ දෙන ගුණය මත. දක්ඛින විභංග සූත්‍රයේ තියෙනවා යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දා සුපසන්න චිත්තෝ අபிසද්දා කම්ම පලං උලාරති තන්වේ දානං විපල පලන්ති කියලා. එතකොට ඊළඟ මුලින් ගාථාව තුන යෝ සීලවා දුස්සීලේසු දදාති දානං කියලා. යමෙක් සිල්වත් වෙලා දුස්සීලයන්ට දෙනකොට ඒකේ කියනවා කම්මේන ධම්මේන ලද්දා සුපසන්න චිත්තෝ අபிසද්දා කම්ම පලං උලාරති තන්වේ දානං දායකතෝ විසුද්ධියා. එතකොට ඒකේ පෙන්වන්නේ යමෙක් දෙන කෙනා සිල්වත් වෙලා දුස්සීල කෙනාට දුන්නාම දෙන කෙනාගේ සීලය නිසා අර දාණය පිරිසුදු වෙනවා, දායකතෝ විසුද්ධිය. යම් කෙනෙක් දුස්සීල වෙලා සිල්ලතාට දෙනකොට ඒ පිළිගන්නා කෙනාගේ සිල්වත්භාවය නිසා අර දාණය විසුද්ධ වෙනවා. මේ දෙන්නම සිල්වත් නම් ඒ දාහනේ විපුල ඵලගෙන දෙනවා කියලා කියන්නේ. ඉතින් මේ දෙකම දුස්සීලයි නම් එතකොට ඒ දුස්සීලයකට දුන්නු දාණයේ ප්‍රතිඵලයක් නැහැ. ඒක හරියට අර අපි මේ කරමැටි සහිත කිවුල් සහිත බිමක අපි වී වගා කරනවා, බොල් වී වගා කරලාට අස්වැන්න එන්නේ නැහැ වගේ තමයි ඒ මහත්ඵල වෙන්නේ නැහැ. කුසලයක් තමනුත් මිත්‍යා දෘෂ්ටි නම් පුද්ගල දෙන කෙනා බාර ගන්න කෙනත් මිත්‍යා දෘෂ්ටි නම්. ඉතින් ඒ නිසා අපි කියමු පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේ හොඳට දානමාන අරගෙන සැප විඳිමින් ඉන්න ස්වාමීන් වහන්සේ, නමුත් ඒ අතර ඉන්නවා තිරිසන් සතෙක් ඉතාම දුකටපත් වෙලා, එහෙම නැත්නම් යාචකයෙක් ඉන්නවා හිඟන්නේක්. හැබැයි කෙනෙක් මතු පිටින් කියන්න පුළුවන් අර ස්වාමීන් වහන්සේ නාට ඉතින් ඕනේ තරම් ලැබෙනවා, දායකයොත් ඉන්නවා, ඒ නිසා මේ වගේ දෙන කෙනෙකුට දෙන එක තමයි වඩාත් වටින්නේ හොඳයි කියලා. නමුත් ඒක අපි තුල ඇති වෙන අර මොකක්ද ඒකට කියන්නේ භාවයන්ට ගත වෙලා හිතන එකක්. නමුත් ඇත්තට මෙතන සිද්ධ වෙන සිද්ධාන්තය ඒක නෙවෙයි. Tamanට ඇති වෙන්නේ මහත්ඵල භාවය ඇති වෙන්නේ අර පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේට දෙන දානේ. මොකද උන්වහන්සේ ගාව තිසරණිය තියෙනවා. උන්වහන්සේ ගාව තියම් සීලයක් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා උන්වහන්සේට කොච්චර දේ තිබුණා වෙන්න පුළුවන් Taman දෙන්නේ දැන් සිල්වත් කෙනෙකුට තිසරණිය තියෙන කෙනෙකුට. ඉතින් ඒ නිසා අපි අර තිරිසන් සතා අසරණ වෙලා ඉන්නවා කියලා පිහිට වෙන එක එක අපි කරුණාව ඒක වෙනම කාරණාවක්. නමුත් කොතනදීද මහත්ඵල වෙන්නේ කියලා හවොත් ඒක වෙන්නේ යම් කෙනෙකුගේ ගුණයක් තියෙනවා නම් ඔහුට දෙන දේ තමයි මහත්ඵල වෙන්නේ. හැබැයි ඔහු කොහොමද ඉන්නේ ගත කරන්නේ කියන එක හෝ අපිට ඒ ආ දුක් විඳිනවද මෙයා අසරණද කියන පැත්තෙන් නෙවෙයි කියන කාවිතින් මේ එක හොඳින් අපි තේරුම් ගත යුතු කාරණාවක්. අපේ මහත්ය කියන කාරණාව හරි. මොකද මේවා සමාජයේ ඇතැම් අය තුළ බැසගෙන තියෙනවා. මේ විවේචන වලට පවා ලක් වෙනවා. මේ දුප්පත් අසරණ අය ඉද්දී ඇයි මේ පන්සල් වල තියෙන ඒවටම දෙන්නේ කියලා. ඉතින් ඒවා අපි මේ සංඝයා කියන අදහසින් ඒවා තෝරා බේරාගෙන දෙන එක වෙනම කතාවක්. නැති සංඝයාට දෙන එක. නමුත් එහෙම නැතුව අපි අර කියන දුප්පත් යාචක හිඟන්නාදී අය මේ වගේ අය ඉද්දී ඇයි අපි අර මේ පන්සල් වලට ගිහින් දෙන්නේ කියලා වගේ කියන එක ඒක මේ කර්මය හා ධර්මය නොදන්නාකම කියන කතාව. හැඟීම් වලට වහල වෙනවා. මං හිතන්නේ
ස්වාමීන්
වහන්සේ අර ඔබ වහන්සේ කලින් සඳහන් කරානේ අර අස්සාද දිට්ඨිය රාග දිට්ඨිය වගේ දිට්ඨි රාග අන්න එතන ස්වාමීන් වහන්සේ දැන් ඒ ආස්වාදයයි දිට්ඨියයි මේ දෙක වෙන වෙනම තියෙන්න පුළුවන් කියන එක ස්වාමීන් වහන්සේ සඳහන් කරානේ. ඒ කියන්නේ ඇත්තටම මම හිතන්නේ පෘථග්ජන කෙනෙකුට නම් සාමාන්‍යයෙන් දිට්ඨි ආස්වාදයක් වගේ එකක් තමයි හුඟක් වෙලාවට වෙන්නේ. එතකොට රාගය වෙලාවේදී ස්වාමීන් වහන්සේ හැමතිස්සම රාගය දිට්ඨියත් එක්කම නෙමෙයිද එන්නේ? දැන් රාගය ද්වේෂය වගේ
නෑ එහෙම ඉන්නේ නෑ නෝන. දැන් අපි සාමාන්‍ය අභිධර්මයේ පිළිබඳව දන්න කෙනෙක් ඉන්නවා නම් අහලා ඇති දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් දිට්ඨිගත විප්‍රයුක්ත සිත් කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට ඒ එතනදී පෙන්වන්නේ ලෝභයම. ලෝභ සහගත සිත් ටිකක් තියෙනවා. ලෝභයම තමයි දිට්ඨිගත සම්ප්‍රයුක්තත් වෙනවා. දිස්ත්‍යින් තොරවත් එන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කෙනෙක් යමක් ලෝභයෙන් ගන්නවා ඒක තමන්ගේ ආශාව නිසා ගන්න එක. තව කෙනෙක් ගන්නවා අපි කියමුකෝ වැඩියෙන් තියෙන කෙනාගේ මෙයාගේ ඉතින් මෙයා ඉතින් මේවා මේ හම්බ කරලා තියෙන අසාධාරණ සල්ලි වලින් ඉතින් මෝකෙන් අපි ගත්තට මේක වරදක් වෙන්නේ නැහැ. මේවා අපිටත් අයිති කියලා දෘෂ්ටියකට බැසගෙන ඒකට ආශා කරලා ගන්න. ඒතකොට එහෙම වෙන්නත් පුළුවන්. නමුත් එහෙම නැහැ. ඔහුගේ ලෝභය නිසා ගන්නව අනුන්ට අයිති දේ. නමුත් ඔහු ලෝභයෙන් ගන්නවා. ඒතකොට දෘෂ්ටියක් නැති එක. ඉතින් අන්න ඒ වගේ මම උපමාවක් කිව්වේ. ඉතින් ඒ නිසා මේ ලෝභය කියන එක දිට්ටි සම්පයුත්තවත් ඇති වෙන්න පුළුවන්, දිට්ටි විප්පයුත්තවත් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා යම් කෙනෙක් දෘෂ්ටියෙන් යුක්ත නම්, දිට්ටි සහගත නම් බොහෝ විට ඉතින් ඒ පුද්ගලයාගේ ලෝභයත් දිට්ටි සහගත වෙනවා, කාය කර්මත් දිට්ටි සහගත වෙනවා කියලා පෙන්වනවා.
තවත් කාට හරි එක තැන පුනා අපිට විනාඩි 5ක් විතර කාලයක් තියෙනවා. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස, මෙතන කලින් අහපු ප්‍රශ්නේ කොයි දෘෂ්ටිකට කියනකට කියපු නිසා මේ ආන්නේ. දැන් අපේ සාමාන්‍ය ජීවිතයේ යම්කිසි අවබෝධයක් තියෙනවා මේක මේවා අනිත්‍යයි මේක දුකයි කියලා හැලෙන්න ඕනේ නෑ කියලා. ඒ වුණාට අපි ජීවත් වෙන සමාජ උදාහරණයකට ගත්තොත් අපි හිතමු මේ දරුවෙක් මොනුකුරෙක් මිනිගෙක් ඉන්නවා නම් කුඩා දරුවෙක්ව හදන වෙලාවට එතකොට යක්කේ මට්ටමට වැටිලා අපි යාට අනුකම්පා කරලා ඒ දරුවව කොට ගන්න අපි උදව් කරනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි කටයුතු කරන්නේ සාමාන්‍ය විදියට. දැන් හිත ඇතුළේ තියෙනවා මේකට ඇලෙන්න ඕනේ නැහැ කියලා. එතකොට සරණස කොහොමද ඒක වෙන්නේ?
අපිට ඉතින් මේ බාධාවක් නැහැ යම් කෙනෙක් පිළිබඳව කරුණාව, මුදිතාව, මෛත්‍රිය ඇති කරගන්න පුළුවන්. ඒ අනුව අපිට පිහිට වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කරුණාව කියන එක අපි තුළ ඇති වෙන හැඟීම් වලට වහලලා මේ ලෝභයට පරිවර්තනය වීම තමයි ඒක සුදුසු නැත්තේ. මොකද අපි යම් කිසි කෙනෙකුට දුකේදී පිහිට වෙනවා කියන එක වෙනවා. ඊට පස්සේ තව කෙනෙක්ගේ වැරද්දක් දැක්කහම ඒක වරද්දෙන් මුදවීම සඳහා අපි යම් අවවාද අනුශාසනා දෙනවා. ඒක අපිට දෙන්න පුළුවන්. නමුත් අපි මොහු කෙරේ කිපිලා ද්වේෂය ඇති කරගෙන ඒ වරදට නිග්‍රහ කරනවා නම්, يعني මගේ දරුවා කියන තැනින් මේ දරුවාට මෙහෙම හානියක් වෙන්න දෙන්නේ බෑ කියලා අපි ඒ කෙරෙහි අපි දැඩිව අරගෙන ද්වේෂසහගත හෝ ලෝභයෙන් කටයුතු කරනවා. ඉතින් ඒ එහෙම තමයි බොහෝ විට වෙන්නේ. ඒක හානිදායකයි. නමුත් ඒ සමාජයේ තියෙන යුතුකම් ක්‍රියාකාරකම් සියල්ල කරන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරේ නෑ. මවුගුණ පියගුණ පිළිබඳව හා යුතුකම් පිළිබඳව සුගාලෝවාදාදී සූත්‍රවල මේ බුදුදහමේ තරම් පෙන්වෙ නෑ. හැබැයි ඒවා කියන්නේ මේවා අපි දැඩිව අරගෙන උපාදාන වශයෙන්ගෙන මේවා කරන්න කියන එක නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ වගේ යථාර්ථයේ තේරුම් අරගෙන ඒ ලෝභය වෙනුවට අපිට පුළුවන් මෛත්‍රිය උපදවා ගන්න, කරුණාව උපදවා ගන්න, උපදවාගෙන අපිට පුළුවන් යම් කෙනෙකුට වරදින් මුදවන්න අපි ගැටෙන්නේ නැතුව, අපි තුල ද්වේෂය ඇති කරගන්නේ නැතුව. නමුත් ඒ තුල අපි තුල කරුණාවද තියෙන්නේ ලෝභයද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒක වෙනස් වෙනකොට හෝ ඒ විදිහට නොවනකොට අපි තුල ආපහු කෙලස් ඇති වෙනවා. අපි කියන විදිහට යමෙක් කරන්නේ නැත්තම් ඒක එතකොට අපිට තරහක් එනවා. ඒ තරහාවේ අපි ඒ අරමුණට අපි පිහිට වෙලා තියෙන එක ලෝභයෙන් බැඳීමෙන් මමත්වෙන් මාන්නේ ඒකයි. අන්න ඒ නිසා එතනනුයි අපි තේරුම් ගන්නේ මම ඇත්තටම මේක මෛත්‍රියෙන් කරුණාවෙන්ද කරේ, ලෝභයෙන්ද මාන්නෙන්ද කරේ කියන. ඉතින් ඒ නිසා අපි ඒව හොඳට වෙන් කරගෙන තේරුම් අරගෙන ඉතින් මේ ලෞකික ජීවිතයේ සම්මුති ජීවිතයේ ඉතින් අපි කල්පනාකාරීව කරන්න පුළුවන් කළ යුතුයි ඒවා ගිහි ජීවිතේ ඉන්නකම්. ඉතින් ඒ නිසා නමුත් ඒවා ඉතින් අපි මේ වගේන් අපිට නිදහස් වෙන්න බෑ, මේවා කරන්න වෙනවා කියලා අපි ඒවට දාලා කරන්න ගියොත් ඉතින් අපිට වෙන හානිය වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒක ඇති වෙන කෙලස් තියෙනවා නම් ඒවා වෙනවා. ඉතින් ඒ නිසා අපි අපේ ආරක්ෂාව ගැන අපි දැනගන්න ඕනේ. දැනගෙන ඉතින් ඒවා බොහොම යෝනිසමානස්කාරයෙන් සතිමත්ව ඉතින් ඒවා අපි කරන්න පුහුණු වෙන්න ඕනේ. යම් විදිහකින් ඒ දේවල් අපි තුල ඇති වුණා නම් ඒ අරමුණු පිළිබඳව නැවත නැවත මෙනෙහි කරලා පසුව හෝ ඒ වගේ තිබුණු අරමුලාව බැඳීම ගැටීම වලින් අපි හිත් සුද්ධ කරගන්න ඕනේ. ඉතින් ඕක තමයි ඉතින් මේ වැඩපිළිවෙල වෙන්න
ඕනේ. තිරුවන් සරණයි සම්මාසෙ.
ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. අර ඇතැම් සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ කෙරේ සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් එයා ඒ පුද්ගලයා දුගතියකට යන්නේ නැහැයි කියලා. එතකොට මෙතනදී මේ අපි ගත්තා මේ අස්සාල දිට්ඨිය කියනකොට එතනින් තේරුම් ගන්න වෙන්නේ ස්වාමීන් වහන්ස මේ ඒ කියන්නේ අකුසලයකින් ඒ විදිහේ ප්‍රතිඵලයක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. අකුසලෙන් ලැබෙන්නේම අනිත් විපාකයක්. කුසලයෙන්ම තමයි අපිට සැප විපාක ලැබෙන්නේ. ඒ අනුව අර සුදු කළු කර්මාදී අපි කරන හින්දා මිශ්‍රව කරන නිසා අපිට හරියටම කියන්න බෑ කෙනෙක් මොහොතකට අස්වාදයට ගියාට එයා ඒකාන්තයෙන්ම නිරයට යනවා කියලා. නමුත් ඒ අන්තිමට සම්ප්‍රයුක්ත ධර්ම හැටියට ඇවිල්ලා තමයි ඒ දේ සිද්ධ වෙන්නේ කියලා වගේ හැඟීමක් තියෙනවා. සම්මාසි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තරුවන් සර්මයි.
හරි, මම ඒ කාරණාව මම හිතන්නේ පැහැදිලි කරා ඉස්සරලා. මේ ආස්වාදයේ කියන එක ඇති වුණු පමණකින් නෙවෙයි මේක වෙන්නේ. ආස්වාදයේ තුල අපි තුල ලෝභය දිට්ඨිය සකස් වෙනවා නම් ඒකෙන් කර්ම සකස් වෙනවා. නමුත පසුව වූ ඒක මෙනෙහි කරලා ඒකේ අදහසයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊට වෙනස් පරිබාහිරව වෙනත් ඔහුට සිත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක හානියක් වෙන්නේ ඒ අවස්ථාවේ උපදින සිත මරණාසන්න මොහොතේ ඉදිරිපත් වුනොත් මිත විතරයි. ඒ නිසා මේ ආස්වාද දෘෂ්ටි කියන දේවල් හා අපි තුල උපදින ලෝභය දේශය ආදී මේ දේවල් උස් පහත් වීම වශයෙන් හැමෝටම වෙනවා. නමුත් බරපතල වෙන ආකිරිය දෘෂ්ටිය, නියත මිත්‍යා දෘෂ්ටි, අහේතුක දෘෂ්ටි කියන මේවා තමයි ඒවා අතේ නොවර බැසගෙන ඉන්න නිසා තමයි ඒවා වෙන්නේ. මොකද සක්කාය දිට්ඨිය කියන එකත් දෘෂ්ටියක්. එතකොට ඒ සක්කාය දිට්ඨිය කාටත් තියෙනවා. ඉතින් මේ සක්කාය දිට්ඨිය තුළ පදනම් වෙලා අපි කුසල් අකුසල් දෙකම කෙරෙනවා. ඉතින් නමුත් ඒ දෘෂ්ටිය කියන එක එතකොට ඒ සක්කාය දිට්ඨිය පිළිබඳව ගත්තා. ඒක වෙනම කතාවක්. මේ ආස්වාද දෘෂ්ටිය කියන එකේදී නම් ඇත්තටම ලෝභය වෙනවමයි. නමුත් එහෙම කියලා ඉතින් මේ එහෙමනොත් කවදාවත් මේ සුගතියේ යන කෙනෙක් නැති වෙනවා. පුතක් යන හැමෝම හා මොකද ඊළඟට ඉතින් මේ සෝවාන් වුණත් ඉතින් ওই ලෝභය ඇති වෙනවනේ. එතකොට ඒ ආස්වාදේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ දෘෂ්ටිය කියන එක වචනේ බරට අරගෙන අර නියත මිත්‍යා දෘෂ්ටියට ආරෝපණය කරන්න එපා කියන එක තමයි මම ඉස්සෙල්ලත් මේක වැඩිපුර විස්තර කතා කරා. ඉතින් ඒ නිසා ඒ කතාවම මෙතන අපිට කතා කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මෙතන ආස්වාද දෘෂ්ටි ආදී වශයෙන් කිව්වේ අර වගේ මේ අවස්ථාවට ඇති වෙන දේ. ඊළඟ පස්සේ අපේ මහත්යාරගේ ප්‍රතිසරණයේ පිළිබඳව ගත්තත් ඒ වගේ යමෙක් ත්‍රිසරණය සරණ ගියොත් ඒ හේතුවෙන් ඔහු කවදාවත් අපායට යන්නේ නැහැ. නමුත් ඒ ත්‍රිසරණය ගියපු කෙනා තුලත් වරින් වර වෙනත් වෙනත් ආකාරවල කෙලෙස් ඇති වෙන්න පුළුවන්. ලෝභ දේශමෝ ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා ඒකක් මරණාසන්න මොහොතේ ඉපදුනොත් ත්‍රිසරණය ගියා කියලා ඔහු අපායෙන් වළක්වන්න බෑ. හැබැයි ඒ මොහොතෙත් ඔහුට ත්‍රිසරණය සිහි වුණොත් හැබැයි එහු වැළකෙනවා. ඉතින් ඒ නිසා එතන කිව්වේ යමෙක් තෙරුවන් සරණ ගියා නම් ඒකේ කාරණා දෙකක් පෙන්වනවා. ඒක අට කතාවල පෙන්වන්නේ මේ ඔය කියපු ඒකේචි බුද්ධං සරණං ගතා තේ නතේ ගමිස්සන්ති අපාය කියන එක සෝවාන් ආර්ය පුද්ගලයාට කියපු කතාවක් කියලා අට කතාව විස්තර කරනවා. ඒක අපි ඒක එක න්‍යායක්. නමුත් අපිට සාමාන්‍ය පොදු ධර්මාන්වයකට එන්න පුළුවන්. යම් කිසි කෙනෙක් අවබෝධයෙන් තුරුණුවන් සරණ ගියා නම් මරණාසන්න මොහොතේ ඔහුට තුරුණුවන් සිහි වුණොත් ඒ සරණ යාම තුල ඔහුට ඇතිවන මරණ බය තුල ත්‍රිසරණයේ මතක් වුණොත් ඔහු කවදාවත් අපායට යන්නේ නැහැ. ඉතින් අන්න ඒ කාරණාව අපිට මේකට ඉතින් විශ්වාසයෙන් බැස ගන්න පුළුවන් කාරණාවක්. මොකද ඒ ත්‍රිසරණය සිහි වුණොත් අපාය යන්නේ නැහැ කියන කාරණාව තමයි බුද්ධං සරණං ගතාද. ඒකට අර අර්ථ දෙකම තියෙනවා. ඉතින් අට කතාවේ කියන මේ කතාව කියන්නේ සෝවාන් කෙනාට ඔහු අනිවාර්යෙන් ඔහු ත්‍රිසරණයේ පිහිටලා තියෙන ඒ කියපු අර ත්‍රිසරණයේ කියපු සද්ධාව කියන එක බැසගත්තු කෙනෙක්, ත්‍රිසරණයේ බැතගත්තු කෙනෙක්. නමුත් ඊට මෙහා අය මේ අඩු වැඩි වෙන්න පුළුවන් කියන කාරණාව. මේ තනි කාල වේලාවත්
සාකච්ඡාවන් කරන්න තියෙන අයට අවස්ථාව තියෙනවා. මේ සවන්සිස වෙබ්බඩ මීටකොස් තමන්ට එකක් දාන්න අපි පසුව සන්වසෙන් ගොඩාවුත්තිනවා. එහෙම තියෙනවනම් අද දවසේදී හෙට දවසේදී හොඳයි. එහෙමනම් අද දවසේදී ඒ උතුම් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනා වෙනුවෙන් අප කෙරේ මහත් අනුකම්පාවෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍ර පාන්දර මේ දම්සභා මණ්ඩපයට වැඩම කරන ලැබු පූජ්‍යපාද ලිකේන් මත්තදස්සී ගෞරවනීය දැන් වහන්සේට පාද නමද නමස්කාර කර සිටිමින් ප්‍රාර්ථනා කර සිටිනවා. මේ කරව උතුම් ධර්ම දේශනා මේ පූජ්‍යපාද හේතුවින්ද ධර්ම ශ්‍රවණය කිරීම නිසා අප අත්පත් කරගත් සියලුම කුසල් වලින්ගේ හේතුවින් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට මේ සියලුම කුසල් ධර්මයන් හේතු වේවා කියා සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං
නිතරම පුල්ලබේන මයලත්තං පෞචිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේගානං ආගතං පටිපන්තිය සද්ධා සීලා දයාවා සම්බුත පුත්තං නමෝ මා සරස්තු සත්සස්සං.